ඊළඟට ගරු සිසිර කුමාර අබේසේකර මන්ත්‍රීතුමා.
ස්තුතියි. අද දින ප්‍රවාහන අමාත්‍යාංශය සම්බන්ධව මෙවර අයවැයේදී වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම ගැන මම ඔබතුමියට ස්තුතිවන්ත වෙන අතර, ඒ වගේම අද අපේ ගරු හිටපු ශමල් ඇමතිතුමා ප්‍රකාශ කරා හම්බන්තොට වරාය, එතුමගේ ප්‍රකාශයෙන් අපිට දැනුනේ හම්බන්තොට වරාය, ඒ වගේම ගුවන්තොටු පොළ අපි අඩියරෙන් අඩියරට විනාශයට පත් කරන ලකුණු පහ වෙලා තියෙන බව තමයි හැඟීම්බරව ලැබුණේ. නමුත් එහෙම දෙයක් ඇමතිතුමා වෙන්නේ නැහැ නේ. ඔබතුමන් ප්‍රකාශ කරා 2014 ආපු නැව් සංඛ්‍යාවයි දැන් 2015 ආපු නැව් සංඛ්‍යාවයි. එතනදිම ඔබතුමා කිව්වා මේකේ මොකක් හරි යම් කිසි දෙයක් අභ්‍යන්තරව තියෙන්න ඕන කියලා. නමුත් එහෙම මේ පොදු පාලනය කරන රජයෙන් කිසිසේත් ඒ විදිහට වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා ඒක තවදුරට මේක අනිවාර්ත ලෙස කාල සීමා කාලහිනව නැතුව මේ හදලා වියදම් කරලා ණය වෙලා හැදුවත් අපේ රජයක් හැටියට අපේ අගමැතිතුමාට ජනාධිපතිතුමාට අවශ්‍ය වෙලා තියෙනවා මේක වැඩි දියුණු කරන්න. අපිට ඒක හිතන්න පුළුවන්. අපි දන්නවා දැන්ට සති දෙකකට ඉස්සෙල්ලා අපි හම්බන්තොට ගියා. ඒ අධීක්ෂණය කරනකොට දැන් චීන සමාගමකට අක්කර 15,000ක් මේ වරාය දියුණු කරන්න, මේ ගුවන්තොට පොළ දියුණු කරන්න. ඒතර එතෙන්ට ආයෝජනය එන ක්‍රම බලලා දැන් ඇති කරගෙන යනවා. එහෙමනම් මේ රජයේ කවදාක්වත් කිසිම තැනක හදපු දෙයක් ඉදි කරපු දෙයක් නැති කරන්න හදලා නැහැ. එහෙම ප්‍රතිපත්තියක් මේ රජයේ නැහැ. මේ රජයේ තියෙන එකම ප්‍රතිපත්තිය තමයි කවුරු හැදුවත් කවුරු කෙරුවත් බාගට එක නවත්තන්න හොඳ නැහැ. මොන වැරද්ද හරි බාර අරගෙන ඒක ඉදිරියට සාර්ථකව කරගෙන යමේ චේතනාවක් තමයි මේ යහපාලන රජයේ තියෙන්නේ. එහෙමනම් අපි ප්‍රවාහන ශාස්ත්‍රය සම්බන්ධව ටිකක් සාකච්ඡා කරොත්, ප්‍රවාහන ශාස්ත්‍රයේ අද ඉවකට ඉඳලා 2013 14 12 ඉඳලා එනකොට අපට පේනවා විශාල පාඩුවක් වසරෙන් වසරට දරාගෙන. මේ පාඩුව හැම අමාත්‍යාංශයකම දුම්රිය දෙපාර්තමේන්තුවේ, ඒ වගේම මාර්ගස්ථ මගී අධිකාරීවල, ගමනාගමන කොමිෂන් සභාවල මේ නිර්දේශ ලිත ලේඛන හැම අවුරුද්දම අපි ටික ටික මේකේ ආදායම් නොලබන තත්ත්වයකට අපිට වැටිලා තියෙන එක අපිට පෙනීගෙන යනවා. නමුත් අපට ඕන මේක එකතු වෙලා මේක දියුණු කරන්න. නමුත් අපේ සඳුන් හෙට්ටි මන්ත්‍රීතුමා කිව්වා මේ රටේ තමයි මේ ප්‍රවාහන සම්බන්ධව වැඩිම කිසිම පරිපාලනකින් තොරව ක්‍රියාත්මක වෙන්නේ කියලා. නෑ, අපිට බලපුවම 2014 2015 දිහා බලනකොට අපිට තේරෙනවා මේකේ වර්ධනයක් වෙනවා, මේකේ නීතිමාලාවක් සකස් කරගෙන එනවා, මේකේ යම් කිසි ප්‍රගතියක් තියෙනවා. අපි ටිකෙන් ටික ප්‍රගතියකට නීත්‍යානුකූලව ගමන් කරන්න ඕන. අර එතුමා කිව්වා දඩ සම්බන්ධ, මමත් ඒකෙදි දඩ තුන් වර්ගයකට හෙලා දකිනවා. මොකද බීමත්කමින් ගෘහපැදවීම සම්බන්ධව දඩයක් නිකුත් කරාට කමන්නේ නැහැ. ඒ වගේම මේ ඉරිකපන එක, හයි ස්පීඩ් යන එක, අහිංසක රියදුරෝ රුපියල් 25,000ක 30,000ක වැටුපක් ගන්න. එතකොට මේක සංශෝධනය කරලා දඩයක් නොගහන්න නෙමෙයි, දඩයකට යටත් කරන්න වුණොත් අපිත් රජයෙන් ඇමතුමාගේ ඉල්ලීමක් කරනවා. ඒක සාධාරණත්වයක් තියෙනවායි කියලා. ඒ වගේම තමයි මේ ත්‍රීවිල් දිහා බලනකොට අද අපේ රට දවසෙන් දවස අපරාධයට පත්වේගෙන යන්නේ මේ ත්‍රීවිල් නිසා. මේ ත්‍රීවිල් වල මම අහගෙන රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා වගේ අනිවාර්යයෙන්ම ත්‍රීවිල් ධාවනය කරන රියදුරන්ගේ වයස 40ක් කරන්න. 40ක් කෙසේ වෙතත් 30ක් කරත් කමන්නේ. අපි දන්නවාද නගරවල ඉන්නකොට කොච්චර අපරාධ සිදු වෙනවද කියලා. කොහෙන් හරි ලක්ෂ දෙකක් තුනක් හොයාගන්නවා. එහෙම නැත්නම් පිටරටකට අරාබිකරයකට ගිහිල්ලා ලක්ෂයක් දෙකක් ගේනවා. ඒ ගෙනල්ලා ඉවරලා ඉක්මනින්ම බලන්නේ 90%ක් ෆිනෑන්ස් කම්පැනින් වල ඒ ෆිනෑන්ස් ලබා දෙන නිසා ත්‍රීවිල්ලක් අරගෙන බෑග් එකක් අරගෙන දාගෙන කවුමෙන් සැරිසර. මේගොල්ලන්ගේ ආදම රුපියල් 700යි. අද වෙනකොට 15,000කට වැඩි ත්‍රීවිල් රට තියෙනවා. මේ උදවියෙන් තමයි මේ සමාජය කෙලෙසන්නේ. අපි දන්නවා වෙන පළාත්වල බැහැපු හැටි මත්පැන් බෝතලයක් ගන්න ඕන නම් ගිහිල්ලා ත්‍රීවිල් පාක් එකේ ත්‍රීවිල් එක්කෙනෙකුට තමයි කියන්නේ මේ මත්පැන් බෝතලෙ හොයලා දෙන්න කියලා. ඒගොල්ලෝ හොයලා දෙනවා ගිහිල්ලා. ඒ වගේම ගංජා සුරුට්ටුවක් ගන්න යනවා නම් එතෙන්ට ගිහිල්ලා තමයි කියන්නේ ගංජා සුරුට්ටුවක්. ඒ වගේම ගණිකාංශේ එතෙන්ට ගිහිල්ලා තමයි. අද ලොකු විනාශයක් වෙනවා. බෑග් එක ගෙල්ලගෙන තමුන් ඒ තත්ත්වයට ඒ නගරෙ ඉඳගෙන ජීවත් වෙන එක. මේක අඩු වෙන්න ඕන. එහෙමනම් අඩුම තරමේ අවුරුදු 30ක්වත් 35ක්වත් අතර වැඩි රියදුරන්ට ලබා දීම තමයි සුදුසු වෙන්නේ. අපි ඒක අපේ ඇමතිතුමාට කියනවා පුළුවන් හවුල් වීමක් වෙලා මේ සම්බන්ධව මේ වැඩ කටයුතු කරලා දෙන්න කියලා. ඒ වගේම ජාතික ගමනාගමන කොමිසම
අපි පක්ෂයේ අපි ආණ්ඩුවේ මන්ත්‍රීවරු වුණත් කියන්න ඕන එතන ලොකු වැරදිකම් තියෙනවා. අපි දන්නවා මේ තුවක්කුව ගැන. මේ තුවක්කුව මිනි මරන්න පුළුවන් එකක්. නමුත් මේ රජයේ තියෙන නීත්‍යානුකූල තත්ත්වය තුළ මේ තුවක්කුව තාත්තගේ තුවක්කුව පුතාට මාරු කරන්න පුළුවන්. ගිනි අවියක් වෙලා. නමුත් බස් රථයක් මිලදී ගන්න කෙනෙකුටවත් තමුගේ දරුවටවත් මාරු කරගන්න බෑ. එහෙමනම් ලක්ෂ ගාණක් ඉල්ලනවා. මොකද්ද එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී රජයේ තියෙන මේ වැඩ කරතු ඇමතිතුමනි, යම් කිසි කෙනෙක් බස් රථයක් ගත්තොත් ඒක අනුන්ගේ නමට ඒ බස් රථය තියාගෙන ධාවනය වෙනකොට විශාල විදිහට වංචා දූෂණ අද වෙලා තියෙනවා. අවුරුද්දක් දෙකක් ගිහිලා ඒ බස් රථේ නැවත දෙන්න නැතුව පැහැරගෙන යනවා. ඒකේ පර්මිට් එක වෙනම බස් රථයක් ඇතුළත් කරලා තියෙනවා. අපි මේවා දැකලා තියෙනවා. ඉතින් මෙවැනි ක්‍රියාමාර්ගවලට ජනතා NTC එක උදව් කරන එක මම හිතනවා හරි දෙයක් නෙමෙයි කියලා. එහෙමනම් එතන දූෂණ සෑහෙන්න ඇති වෙලා තියෙනවා. අපි දැන් හැම තැනකින්ම මිල මුදල් අද වෙනකොට රූට් මාර්ග බලපත්‍ර දෙන පෙළත්තැන්වල ටෙන්ඩර් කරලා ලක්ෂ 25 තිය යනවා. එතකොට බස් රථයකට ෆිනෑන්ස් වාරිකේ තියෙනවා නම් 1,25,000ක් මේ ටෙන්ඩරෙන් ගන්න වාරිකේ 1,75,000ක් වෙලා තියෙනවා. ඉතින් එතකොට අර නීත්‍යානුකූලව වැරදි කරන්න සිදු වෙනවා ඒ උදවියද. බස් රථයේ ගහනට සීට් සංඛ්‍යාවට සෙනග ගෙනියන්න කියලා ආදායමක් ලබන්න බැරි නම් ෆිනෑන්ස් එක ගෙවන්න බැරි නම් එතන හිර කරගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ පුද්ගලව වැරදි කරන්න සිදු වෙනවා. එහෙමනම් මූලික වැරද්ද වෙලා තියෙන්නේ අපේ අමාත්‍යංශ වලින්. ඒවා සංශෝධනය කරන්න නිදහස කියන එක ලබා දෙන්න. බොරුවට ඒ නිලධාරීන්ගේ හිතුමතේට වැඩ කරන්න ඉඩ දෙන්න එපා. හරිම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා තමුන්නාංශලාගේ අවධානය පුළුවන් තරම් යොමු කරලා මේ NTC එකේ තියෙන මේ නිලධාරී දෝෂය මේක තුරන් කරලා දෙන්න. තමුන්නාංශ හොඳ ඇමතිවරේ.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක් කාලයක් තියෙන්නේ.
ඒ කාර්යභාරය
තව විනාඩියයි තියෙන්නේ.
මේ ප්‍රවාහන ශාස්ත්‍රය මුළු ලෝකෙම අඩුම ටිකට් තියෙන්නේ අපේ ලංකාවේ බස් ගාස්තු වල. ඉතින් ඒ බස් ගාස්තු වැඩි වුණා කියලා ඒ දඟලලා කරලා වැඩක් නැහැ. බස් ගාස්තු වලත් පෙළක් උදවිය ඉන්නවා. අපි දන්නවා මෙතන සාකච්ඡාවට භාජනය වුණා එක එක සභාපතිවරු කියලා. මේගොල්ලොත් වංචනික උදවිය. මම කෙලින්ම මේකේ ඉඳන් ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් හැටියට මට කියන්න පුළුවන්. ඉතින් ඒ උදවියගේ අදහස් සුදහස් නැතුව තමුන්නාංශගේ අදහස් සුදහස් අරගෙන සාධාරණ ගමනාන්තයක් දක්වා යන්න තියෙන ක්‍රමවේදයක් හදලා මේක රටේ ජනතාවට ජනතාවේ සුභසිද්ධිය සඳහා හදලා දෙන්න කියලා අපි ඉල්ලනවා. ස්තුතියි.
හරි, බොහොම ස්තුතියි. ඊළඟට ගරු කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා.
ගරු මූලාසන රුඩ සභාපතිතුමනි, මම පළමුවෙන්ම කියන්න කැමතියි පහුගිය දවස්වල යාල්දේවි දුම්රිය විශාල විශාල හැප්පීමකට යන්නේ ගියා. ඒ අවස්ථාවේ දෙදරු පියෙක් ආබාධිත දෙදරු පියෙක් තමයි ඒ විපත බේරගත්තේ. මං හිතන්නේ අපේ ප්‍රවාහන ඇමතිතුමා දන්නවා මේකට. මං හිතන්නේ අගේමක් කළ යුතුයි. අවුරුදු 47ක ආබාධිත පියෙක් මේ වෙන්න ගිය විනාශය නවත්තන්න එතුමා කටයුතු කරා. ඉතින් ඒකට මං ඉල්ලා සිටිනවා එතුමාව ඒ යම්කිසි ඇගෙයීමකට ලක් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. අනිත් කාර්යය තමයි මගේ දිස්ත්‍රික්කේ වස්කඩුව කියන ගමේ ඊයේ 5 දිනක් දුම්රිය හරස් මාර්ගයේදී හැපිලා 5 දිනක් ජීවිතක්ෂයට පස්තුවා. ඉතින් මං ඒ අද ඒ කනගාටුව ප්‍රකාශ කරනවා විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කේ වාසය කරන කෙනෙක් හැටියට. අපේ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙනුත් මං ඒ පවුලේ හැමතෙම ඒ වෙච්ච ඇක්සිඩන්ට් එක සම්බන්ධව මගේ කනගාටුව ප්‍රකාශෝකේ මම ප්‍රකාශ කරනවා. මේක මම හිතන්නේ ගරු ඇමතුමිය මේක මේ දුම්රිය හරස් මාර්ග දාන වේට්ටු දාන එක එකපාර්ත කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේක දැන් කාලයක් තිස්සේ හැම තැනකින්ම මේ ගේට්ටු දාන්න හුඟක් උත්සාහ ගත්තා. නමුත් ඒ ටිකෙන් ටික තමයි කෙරුණේ. නමුත් මට දැනගන්න ලැබිලා තියෙනවා දුම්රිය ගේට්ටු වල බම්බු ගේට්ටු වල සවිකරණ ගෙනාපු බෙල් ඇන් ලයිට් 60ක් විතර තියෙනවා. ඒවා තවම සවි කරලා නැහැ කියලා. දැන් කාලයක් තිස්සේ ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒවා ඒ තාක්ෂණ නිලධාරීන්ද කියලා මේවා හයි කරලා තිබ්බනම් මේ වගේ අනතුරු යම්කිසි දුරට නවත්වන්න පුළුවන්කම තිබෙනවා. ඒකම මම විශේෂයෙන්ම කියන්න ඕනේ දුම්රිය ගැන කතා කරනකොට දුම්රිය ඉඩම් තියෙනවා ගොඩක් තියෙනවනේ ඉඩම් මම හිතන්නේ ලංකාවේ වැඩිම ඉඩම් හිමි දුම්රිය ඉතින් දැන් මට ලැබිලා තියෙන ආරංචිය අනුව ඒ දුම්රිය සාමාන්‍ය අධිකාරියගේ ඉඩම් බලතල අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් ප්‍රවාහන අමාත්‍යාංශයට පවරාගෙන දුම්රිය ඉඩම් බෙදා දීම ආරම්භ කර තිබෙනවා කියන එක කියනවා මම දන්නේ ඇත්තද බොරුද කියලා මට ලැබිච්ච පා
අමිතුමා අවරා ගන්නා ලෙස අපිට නියෝගයක් කිව්වා ඒ නිසා අපිට ඒ නියෝගේ පැහැරහරින්න ක්‍රමයක් නැහැ ඒක తాවකාලික ක්‍රියාවලියක් පමණයි
ඒ වගේම දුම්රිය ඉඩම් ගත්තම ඒක මේ මං හිතන්නේ පාර්ලිමේන්තු පනතකින් ඇරෙන්න පාර්ලිමේන්තු පනතකින් ඇරෙන්න ඒ දුම්රිය සාමාන්‍ය අධිකාරියතුමාගේ බලතල වෙන කාටවත් පවරන්න බෑ ඉතින් ඒක මං හිතන්නේ අමතුමා විශේෂ උනන්දු කර ගන්න මොකද නැත්තම් අපිට තියෙන මේ දුම්රිය ඉඩම් ටික විතරයි මේක හදිස්සියවත් පිටට දුන්නොත් දුම්රියේ ඉදිරියේදී ඒ එක්ස්පැන්ෂන් කරන්න හම්බෙන්නේ නැහැ ඉඩම් නැහැ නේ.
උමාගේ උපදෙස් විමසලා තමයි අපි වැඩේ කරේ. මොකද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවෙන් මේ නියෝගය ආවයින් පස්සේ. ඉතින් අපි නීතිපතිතුමාගේ ඒ ඉන්ටර්ප්‍රිටේෂන් එකකින් අපි බැඳිලා ඉන්නවා.
ඔව් ඉතින් මං කියන්නේ ගරු ඇමතිතුමා ඔබතුමා ඉතින් මං කියන්නේ මට වැඩි හොඳට දන්නවා. නමුත් මේ පාර්ලිමේන්තු පනතකින් නැතුව මේක නීතිපතිතුමා කිව්වයි කියලා දෙන්න පුළුවන් ද කියන එක මම දන්නවා. ඒක මම දන්නවා. පාර්ලිමේන්තු පනතකින් ඇරෙන්න. ඉතින් මේක ගැන අවධානය යොමු කරන්න මොකද අනාගත පරම්පරාවට තියෙන ඉඩම්. ඒතාවකාලික වෙනකොට ඉතින් ඉඩම් ටික දීලා ඉවරයි. හරි එයි මම මේක නිකන් කිව්වේ ඈ. ඒක දැනගන්න. ඊට පස්සේ දුම්රිය තුල විශාල පරිගැණීම් සිදු වෙලා තියෙනවා. ප්‍රධාන ඉංජිනේරුවා සිට පහළම ගම්කරුවා දක්වා තාඩන පීඩනවලට ලක් වෙලා තියෙනවා. දුම්රිය මාර්ග ඉංජිනේරුවරයා, වාණිජ අධිකාරීවරයා, ආරක්ෂක අධිකාරීවරයා කිසිදු හේතුවකින් නැතුව තනතුරු වලින් ඉවත් කර තිබෙනවා. කනිෂ්ඨ නිලධාරීන් පත් කර තිබෙනවා මේ වෙනුවට. මේ ගැන මම හිතන්නේ ඇමතිතුමා දන්නවද නැද්ද මම දන්නේ නැහැ. බොහෝ විට ඇමතිතුමා දන්නේ නැතුව ඇති. ඒ නිසා මේ සේවකයන්ගේ දුක කියන්නේ මේ සම්බන්ධව මම හිතන්නේ කවුරුත් තවම ඉදිරිපත් වෙලා නැහැ. ඊට පස්සේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තදබදී අඩු කරන්න දකුණු කළුතර දකුණු පායගල දක්වා කිලෝමීටර් 6ක් ද්විත්ව මාර්ගයේ ඉදිකිරීම 2013 ආරම්භ කළා. තවම මේ අවසන් කරන්න බැරිලා තියෙනවා. ඒ වගේම සීදුව කටුනායක ද්විත්ව මාර්ගය තවමත් අවසන් කර නැහැ. ඒකම බෙල්ජියම් රටෙන් සහන ණය මුදලට ගෙන ආපු යකඩපාලම් ඒ යකඩපාලම් තවම සවි කරන්න බැරිලා තියෙනවා. 2015 වෙනකොට සවි කරලා තියෙන පාලම් 3යි. අනිත් පාලම් 6 සවි කරන්න තව කාලයක් යයි. ඒ 6 කරන්න තියෙන කොළඹ නුවර සහ කොළඹ මාතර. එතකොට මේක අවි කරන්න යනකොට පාලම් ටික මම හිතන්නේ බොහෝ දුරට දිරිලා තියෙයි. ඉතින් මේ ගැන අවධානය යොමු කරන්න කියලා මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒකම අපේ හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලේ M9 කියලා එන්ජින් 10ක් ගෙනාවා ප්‍රංශෙන්. ඒ එන්ජින් ඉතාම හොඳ එන්ජින්. නමුත් කාර්මික දෝෂ තිබ්බා. ඒවෙන් දැන් දුවන්නේ 3යි. එකක් ගිනි තියලා තියෙනවා. එකක් ගිනි අරගෙන තියෙනවා. තව ඉතුරු 6 මම හිතන්නේ හදන්න පුළුවන්. මොකද මම දන්නවා මමත් ඉන්න කාලේ මොරටුව විශ්වවිද්‍යාලයේ සහයෝගය අරගෙන ඒ ඇල්සම් කියන එන්ජින් එක ඒකේ කන්ට්‍රෝල් සිස්ටම් එක විතරයි හදන්න තියෙන්නේ. මේ ගැනත් මොකද මේ 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 ඒ මොනවා වුණත් කවුරු විවේචනය කරත් ඒ එන්ජිම ඉතාම හොඳ බර අදින්න පුළුවන් එන්ජිමක් කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න ඕන. ඊළඟට දුම්රිය දෙපාර්තමේන්තුවේ උපදේශක කමිටුවක් පත් කළා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. එහෙම කියනවා උපදේශක කට්ටුවක් තියෙනවා කියලා. නමුත් ඒ උපදේශක කමිටුවේ ඒ පත් කළා තියෙන ව්‍යාපාර කරන අය ඒ සමහර අය එක්කෙනෙක්ගේ විකනාධිපතිතුමත් දන්ලා තියෙනවා මිලියන 6ක්. මිලියන 6ක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන්න තියෙනවා. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවත් එක කරපු ගනුදෙනු වලදී මිලියන 6ක් ගෙවන්න තියෙනවා. ඒ විකනවාදීපති වාර්තාවේ පැහැදිලිව ය කියලා තියෙනවා. හැබැයි ඉතින් තාම සල්ලි ගෙවලා නැහැ. නමුත් උපදේශක සහකාරක සභාවේ ඉන්නේ. ඉතින් මං හිතන්නේ යහපාලන ආණ්ඩුව හැටියට මේක අයහපත් දෙයක් කියන එකයි මම හිතන්නේ. අනිත් එක කැලණි වැලි දුම්රිය මාර්ගයේ වැඩි දියුණු කරන්න මිලියන 1500ක් ගියවර අයවැයේදී වෙන් වුණා. ඔතුමා දන්නවා. ඒකට මොනවද කරලා තියෙන්නේ දැනට මම දන්න හැටියට මිලියන 100ක් පමණයි වැය කරලා තියෙන්නේ. ඉතින් කැලණි වැලි දුම්රිය මාර්ගය හදන එක හුඟක් හොඳයි. මේ ගමන අයවැයේ තියෙනවා. මම හිතන්නේ රත්නපුර දක්වා යන්න. ඒක ඉතාම හොඳ ව්‍යාපෘතියක්. හැබැයි ඉතින් ඒකේ වංගු අඩු කරන්න ඕන. වංගු ගොඩක් තියෙනවා. ඒ වංගු අඩු කරේ නැත්නම් ඇමතුමා ගරු ඇමතුමා ඒකේ ස්පීඩ් එකේ යන්න බෑ. එතකොට ප්‍රයිවට් බස් යනවා තුම්රිය දිස්සෙල්ලා. ඉතින් ඒක නිසා හුඟක් අය ප්‍රයිවට් බස් වල යනවා. ඒ නිසා මේ වංගු අඩු කරලා ඒක ඉතින් ලේසි දෙයක් නෙමෙයි. මොකද වන්දි ගවන්න වෙනවා සෑහෙන. සෑහෙන්න වන්දි ගවන්න වෙලා තියෙනවා.
එතන ඉන්න අනවසර පදිංචිකරුවන් 6500ක් ඉන්නවා. දැන් අපි ඒ පිළිබඳ විශේෂ සර්වේ එකක් කරගෙන යනවා. ඒ අයට අපි ගෙවල් හදලා දීලා අයින් කරලා නැත්තම් ඩබල් ලයින් එකක් දාන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. නමුත් ඒ වැඩ කටයුතු ආරම්භ කළා
කියලා. ඔබතුමා කියන එක හරි. ඒක හරි මම ඒක පිළිගන්නවා. මොකද අනවසර පදිංචිකාරයෝ 6000 ගන්න ඉන්නවා. ඉතින් ඒගොල්ලන් ඉවත් කරන එක ලේසි නැහැ. ඒ ඔක්කොම පාට බහි. ඒක ලේසි නැහැ. ඉතින් ඒගොල්ලන්ට තැන් දෙන්න වෙනවා. ඉතින් ඒ ගැන පන්සලේ ආයතනය මතක් කරනවා. ඒගම ඒකම ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් තිබ්බා. ඉතුරු වෙලා මිලියන 400ක්. මම හිතන්නේ මිලියන 400 තරමක් තියෙනවා. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ ගිය පාර රේල්වේ අපි එන්ජින් ගෙනල්ලා ඒකම අපි දුම්රිය මාර්ග ටිකක් හදාගත්තා. මිලියන 400ක් ඉතුරු වෙලා තියෙනවා. ඒක තාම ප්‍රයෝජනෙට අරන් නැහැ. ඉතින් ඒ වගේම ඉතින් දැන් මේ අයවැය තියෙන හොඳ ටිකක් කියන්න එපා. දැන් තියෙන අඩුපාඩුකම් කිව්වා වගේම හොඳ ටිකක් මම හිතන්නේ මේ දුම්රිය ගැන අපි කියන්න ඕනේ. ඉතින් ඒකෙදි වේයන්ගොඩ සිට පානදුර දක්වා විදුලි දුම්රිය දැන් ෆීසිබිලිටි එක කරගෙන යනවා. ADB යටතේ හම්බෙන්නේ ඒක ඉතාම හොඳ යෝජනාවක්. අපේ කාලෙත් අපි මේ ෆීසිබිලිටි එක කරා. ඉතින් මම හිතනවා ඒක පානදුර නැතුව මාත් යෝජනා කරා ඒ කාලේ කළුතරටම ගෙන්නේ කියලා. කළුතරේ ඉඳන් පටන් ගන්නයි කියලා. මේ හොඳ යෝජනාව ඒක පොඩ්ඩක් සැලකිල්ලට ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊළඟට මේ මෙගා පොලිස් යටතේ අධ්‍යයනය කරගෙන යන LRT එක සහ ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඒකට CGR එකයි ළඟමයි හවුල් කරගෙන මේක මේ හදනකොට ඒ අයවත් හවුල් කරගෙන හදන්නේ කියලා මම විශේෂයෙන්ම තමුන්නාංශයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පොල්ගහවිල සිට කුරුණෑගල දක්වා ද්විත්ත මාර්ගයක් ඉදිකිරීමට අත්‍යවශ්‍යයි. මුදල් රුපියල් මිලියන 1000ක් වෙන්කර ගැනීම ගැනත් මම සන්තෝෂ වෙනවා. මොකද අත්‍යවශ්‍ය දුම්රිය මාර්ගයක් මේක පොල්ගහවිල සිට කුරුණෑගල දක්වා. ඒක KV මාර්ගය ගැන මම තමුන්නාංශයට කිව්වා. මේ ඒ ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ඒකම ළංගම ගැන කතා කරනකොට මම විශේෂයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ මොකද ඔබතුමා EPF ETF ගෙවුවානේ. මිලියන ඒ කාලේ තිබ්බා මිලියන 5123ක්. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම ගෙවලා තියෙනවා. ඒ ගැන මම මගේ ස්තුතිය මම ඔබතුමාට මේ අවස්ථාවේ පිළිගන්නවා. ඒ වගේ මම හිතන්නේ මාත් පොඩ්ඩක් ඒකට දායකත්වය දුන්නා ඒ කාලේ. ඉතින් ඒකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. මොකද මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා 2014යි 10යි 28 වෙනිදා සේවක අර්ථසාධක අරමුදලට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු සම්මුචිත හිඟුදායක මුදල් ගෙවීම සම්බන්ධව මේකෙදී මම ඉදිරිපත් කරේ 2014 10 වෙනි මාසයේ. මොකද ළංගම ඉඩම් අරන් තිබ්බා වෙන වෙන ව්‍යාපෘති වලට. තවුනාස දන්නවා වෙන වෙන ව්‍යාපෘති වලට අරන් තිබ්බා. දැන් කොතරාවල ආරක්ෂක විද්‍යා ශික්ෂණ රෝහල සඳහා ලබාගත් ශ්‍රී ලංකා වේරහරි ඉඩම ඒක අක්කර 47යි. රුපියල් මිනිනේ 5374යි. සාමාන්‍යයෙන් ඒක තක්සේරු කරන්න බල්ල තියෙනවා. ජයයල මේ වගේ මහරගම තලාතුවේ මේ වගේ හුඟක් තැන්වලින් ගත්ත ඉඩම් ලංගමයේ සතු ඉඩම්
කම ඉඩමක්වත් ලංගමට අයිති නෙවෙයි නෙවෙයි. මොකද ඒවට අයිතිය ලංගමට පවරලා තිබුණේ නැහැ. වර්තමාන ජනාධිපතිතුමාට මම කියලා මේ ළඟදි තමයි ওই ටික ලංගමට පවරලා අයිතිය ගත්තේ. ඒ ප්‍රශ්නේ තිබුණා.
ඉතින් මේක මේ මම ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවේ අපේක්ෂිත මුදල රුපියල් මිලියන 5789ක් මේ 5789 දෙන්න කියලා ඉල්ලීමක් කැබිනට් පත්‍රිකාවට දාලා තිබ්බා. ඒ නිසා මම හිතන්නේ
ගරු මන්ත්‍රීතුමාට අපි විනාඩි 3ක කාලයක් තියෙනවා.
ඒ කියන්නේ මේ තමුන්නාසේ පොඩ්ඩක් බලන්නේ කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම තමුන්නාංශ දන්නවා මම වැඩි කියන්නේ නැහැ මේ සම්බන්ධව. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අපි ශ්‍රී ලංකාවේ බාර ගන්න අවස්ථාවේදී ආයතනයේ රත ඇණියේ බස් රථ 4000යි අඩු වෙලා තිබුණේ. ඒ වගේම බස් රථ දවල් 12 වෙනකොට ඇතුළට එනවා රිපයර්ස් වලට. ආදායම තිබ්බේ මිලියන 40යි 50ත් අතර. ඒ හින්දා තමයි අපි තීරණය කරේ බස් රථ 2200ක් ගෙවීමේ පදනම මත ගේන්නේ. ඉතින් ඒ නිසා අපිට ඒක මිලියන 65 සිට 70 දක්වා වැඩි කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒකම ගරු ඇමතුමාට මතක් කරන්න කැමතියි. එතුමා ඔබතුමා විපක්ෂ නායකතුමා විදිහට ඉන්න කාලේ සභාව ආමන්ත්‍රණය කරමින් ඔබතුමා කිව්වා මේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙන් ඉලක්කර ගැනීමෙන් දේශපාලන පරිගැණීම් සිදු කරන බව මම දන්නා තරමින් ඔබතුමා එහෙම ප්‍රකාශයක් කරා. අද වනතුරුත් මේ අගතියටපත් වූ සේවකෙන්ට සාධාරණයක් ඉටු කරන්න එක්සත් ජාතික පක්ෂයේ ඇමතුමාට ඒ පාක්ෂිකයින්ගෙන් ඉඩ දීලා තාමත් ඉඩ හම්බෙලා නැහැ. ඔබතුමා ළඟ හිටියත් මම කියන්න ඕන. ඉතින් තාම ඒක දීලා නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රතිපේකත කළ යුතු බවත් සියලු තනතුරු සම්මුඛ පරීක්ෂණ ලබා දිය යුතු බවත් ආණ්ඩුව ප්‍රකාශ කර තියෙනවා. එහෙම වුණත් මයිංගන සහ මාර්ගම ඩිපෝවලට ඩිපෝ කර්මකරුවන් පත් කිරීමට ඉල්ලුම් කැඳවා මයිංගන ඩිපෝට ඩිපෝ කර්මකරුවන් වශයෙන් තේරුණ ලියනගේ මහත්තය මම හිතන්නේ අපේ ඇමතුමා හොඳට දන්නවා ලියනගේ මහත්තයව. ඒ ලියනගේ මහත්තයවත් අනිත් මාර්ගමට පත් වෙච්ච එකනට අද වෙනතුරු වැඩ බාර ගන්න ඉඩ දීලා නැහැ. මේ මොහොත වෙනතුරුම ඒ අයට වැඩ ගාර ගන්න දීලා නැහැ. මොකද ඒ කට්ටිය මේ මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂාය නිසා. ඉතින් මම ගරු ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන බලන්න විශේෂයෙන්. මොකද මම දන්නවා ලොකු ප්‍රශ්න වලට වැඩි වෙලා ඔබතුමා ඉන්නේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමා වැඩි කල් යන්නේ ඉස්සර මේ පැත්තට එයි කියලා. නැහැ මම ඉන්නේ නැහනේ. මම තමයි පළමුවෙන්ම ජනාධිපතිතුමාට කිව්වේ අහන්න අපි ඇමතුමාගෙන්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුල් ආණ්ඩුවකට එන්නේ නැහැ කියලා. ඒ ප්‍රතිපත්තිය මම අදත් ඉන්නවා. හැබැයි ඒකට මම අද දුක් විඳිනවා. මොකද මගේ වත්ත හොයන්නාමනේ වෙඩි වදින්න නැති කාර් හොයාගෙන. ඒ කියපු කතාව නිසා වෙඩි වදින්න නැති කාර් හොයාගෙන මම වත්තට ආවා. මේ පොලිසියෙන් 60ක් විතර. ඇවිල්ලා මුළු වත්තම ගීරුවා. ඒ මම ඒක ප්‍රතිපත්තියක ඉන්න නිසා. ඉතින් ඒක නිසා මම ඒ ගැන තමුන්නාසට ප්‍රකාශ කරනවා. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්න ඕන මේක අදාළ නැති වුණත් දැන් මෙතන මේ ත්‍රිවිල් ගැන කතා කරනවා.
කාලයේ අවසානයේ ගරුමන්ති
මේ ත්‍රිවිල් ගැන කතා කරනකොට ත්‍රිවිල් ගැන කතා කරනකොට දැන් ත්‍රිවිල් එකට රුපියල් 50000ක් දැන් මේ පෙට්‍රල් ඩීසල් එකට බදු ගහලා තියෙනවා 50000ක් වැඩි. ඉතින් අද ඒ වගේම ෆිනෑන්ස් ගන්න ගියාම 70 සිට 25 දක්වා අඩු කරලා තියෙනවා. මේ පොඩි මිනිහාගේ වාහනේනේ. පොඩි මිනිහාගේ වාහනේ. ඒ වගේම යතුරු පැදියට රුපියල් 30000ක් වැඩි කරලා තියෙනවා. ඒ වගේම මේ වගේ විශාල සංඛ්‍යාවක් ලක්ෂ 5ක් මේ දෙක ලියාපදිංචි වෙනව අවුරුද්දකට. එතකොට අනිත් එකක් තමයි දැන් මේ අර ඩිමෝ බට්ටා. ඒ ගැනත් කියන්න ඕනේ. ඩිමෝ බට්ටා ටොන් 2කට අඩු ට්‍රක් රථවල රුපියල් 100ක් අවමබද්දයක් නියම කිරීමට කිසිසේත් ඇදහි නොහැක. උදාහරණයක් වශයෙන් රුපියල් ලක්ෂ 9ට අලෙවි වූ ඩිමෝ බට්ටා වැනි වාහනයක් බදු වැඩිවීමත් සමග රුපියල් ලක්ෂ 16කට නැගලා තියෙනවා. දැන් මේ ඩිමෝ බට්ටා එලවන්නේ ඔබතුමයි මමද නැහැ.
අපි කියන්නේ මේ අහිංසක දුප්පත් මිනිස්සු.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයේ වැඩියෙන් කාලය ආරම්භ
වෙනවා. ඒ නිසා මේවා ඊටාම වැරදි ක්‍රියාවල්. මොකද මේ පොඩි මිනිහාගේ වාහනේ. මේ ලොකු මිනිස්සුගේ නේ. ලොකු මිනිස්සුගේ වාහනවල අඩු කරලා තියෙනවා. දැන් රෝල්ස් රොයිස් එකක් ගේනවා නම් ගේන්න පුළුවන්. රෝල්ස් රොයිස් එකක්, මර්සිඩීස් බෙන්ස් ඕන එකක්. නෑ මට ගේන්න පුළුවන්. මම ඇවිල්ලා මේ පවුලක ඉපදිච්ච කෙනෙක්. ඒක මුළු ලංකාවම දන්නවා. ඒ නිසා තමයි තමුන්හස්ලා මේ එව්වේ මගේ වත්ත පරීක්ෂා කරන්න. හරි ඒක නේ මම කියන්නේ. මේක ඉතින් ඉතාම අසාධාරණයිනේ. අපි මේ දුප්පත් මිනිහා වෙනුවෙන් අපි ඔක්කොම කතා කරන්නේ. තමුන්හන්සේ කතා කරන්නේ දුප්පත් මිනිහා වෙනුවෙන්. දැන් දුප්පත් මිනිහායි මේ කෑ ගහනවා ත්‍රිවිල් එක වැඩි ත්‍රිවිල් එකේ දූෂණ සුද්ධ වෙනවායි කියලා. ත්‍රිවිල් එකේ විතරද මේ දූෂණ සිද්ධ වෙන්නේ? නෑනේ. මේ රටේ දූෂණ සිද්ධ වෙන්නේ ත්‍රිවිල් එකෙන් විතරද? දැන් ගිහුවා මත්පැන් බෝතලේ ගන්න යනවා.
ගරු ඇමතුමා විනාඩි දෙකක් වැඩියෙන් අරන් තියනවා. අනිත් කතිකයන්ගෙන් අඩු කරන්න
වෙනවා. ආ කුඩු ගේන්න යනවා. මේ ත්‍රිවිල් එකෙන් කියලා. මම මිටි ඉස්සල මුන්නේ නැද්ද? මේටි ඉස්සල මේ තමුන්නාන්සේ කියා ඕවා කියන්න එපා. මොකද ඔය කියන තමුන්නාන්සේ නැත්තට ගහන මිනිහෙක්. හරි ඒක නිසා බොරු කියන්න යන්න එපා. තමුන්නාන්සේ හොඳට ගහන මිනිහෙක්. මේ ඔක්කොම ගහන මිනිස්සු අද මත්පැන් බෝතලේ ගැන කතා කරනවා. මට නම් බොරුවට කතා කරන්න ඕනේ නැහැ. මන්නම් කාලක් ගහලා නිදාගන්නේ. ඒකින්ද මට කතා කරන්න ඕනේ නැහැ. නමුත් ඔයගේ බොරු කතන්දර කියන්න එපා. ඒක නිසා
මම අවසන් කරන්න ගන්නවා.
ඒ වගේ නිකන් මේ පොඩි මිනිහට මේ අයවැයෙන් ගහලා තියෙන්නේ පොඩි මිනිහට. මේ පොඩි මිනිහට ගහන එක නවත්තන්න. මොකද මේ පොඩි මේ ලොකු මිනිස්සුන්ට සාහන දීලා. තමුන්නාන්සේ අරක්කු බොන්නේ නැහනේ. තමුන්නාන්සේ විස්කි බොන්නේ. නමුත් පොඩි එකා බොන්නේ අරක්කු. ඌට කාලක් ගන්න. මේ ත්‍රිවිල් එකෙන් විතරක් නෙවෙයි. ත්‍රිවිල් එකෙන් විතරක් නෙවෙයි අසාධාරණ වෙන්නේ. යම්කිසි අසාධාරණයක් වෙනවා ඇති මම නැහැ කියලා කියන්නේ
නැහැ.
නමුත් අන්න අසරණ දරුවෝ ගැන තමුන්න මේගොල්ලන්ගේ පැටිගිරිය හොයන්න ඕනේ අසරණ ගැන හොයන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු නිමල් සිරිපා සිල්ලා ඇමතිතුමා.
සභාපතිතුමියනි අද දින විශේෂයෙන්ම මාගේ අමාත්‍යාංශය පිළිබඳ මේ විවාදයේදී මෙතෙක් කරුණු ඉදිරිපත් කර සියලුම මන්ත්‍රීතුමන්ලාට ඇමතිතුමන්ලාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ගරු කුමාර් වේල්ගම මන්ත්‍රීතුමා ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කතාව අවසන් කරන නිසා මම එතනින් පටන් ගැනීම හොඳයි කියලා හිතනවා. මම ඉතාම සන්තෝෂ වෙනවා. මම ගමනාගමන මණ්ඩලය මේ පදවිය බාරගත් දිනේ සිට මේ දක්වා කිසිදු හිඟවීමකින් තොරව අර්ථසාධක අරමුදල් ගෙවලා තියෙනවා. ඒ වගේම ETF ගෙවලා තියෙනවා. එසේම රුපියල් බිලියන 11ක් පමණ තිබුණා හිඟ මුදලක්. එයින් බිලියන 7.2 දක්වා අඩු කළා. විශාල මුදල් ප්‍රමාණයක් අර්ථසාධක වශයෙන් ගෙවලා තියෙනවා. නඩු 1800 ගාණක් තිබුණා. විශේෂයෙන්ම මේ පාරිතෝෂික දීමනා පිළිබඳ ඒ සියල්ලම මුදල් ගෙවලා පාරිතෝෂික මුදල් ගෙවලා සේවකයන්ට සාහනේ සලසලා දීලා තියෙනවා. ඒ වගේම අමතර කොටස් සඳහා තිබුණු හිඟ මුදල් විශාල ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. ඒ වගේම අමතර බස් රථ 273ක් ප්‍රිපෙයාර් කරලා තියෙනවා. ඒ වගේම ටිකට් මැෂින් තිබුණේ නැහැ. මේ නිසා හුඟක් අයථා දේවල් සිදු වුණා. ටිකට් මැෂින් 3800ක් අරගෙන තවත් 600ක් දැන් ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ජනවාරි මාසේ එනකොට සෑම බස් රථයකටම ටිකට් මැෂින් එකක් තියෙන තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම සියලු ආදායම් පරිගණක කිරීම සඳහා අපි පරිගණක යන්ත්‍ර 100ක් දැන් මිලේට අරන් දීලා තියෙනවා. පෙර ගෙවුම්පත් කාඩ් පතක් සෑදීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. GPS බස් නියාමනය කිරීමට අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ වගේම මුදල් අමාත්‍යතුමා ඉතාම මිත්‍රශීලී ලෙස මා වෙත කුඩා බස් රථ 250ක් මේ අවුරුද්දේ ගණ්ඩක් ලොකු බස් රථ 1000ක් ගැනීමටත් අවශ්‍ය මුදල් සපයා දෙන බවට පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම ඉවත් කළ බස් රථ 500ක් සඳහා නව එන්ජින් කට්ටල 500ක් ඉන්දියානු ණයසහන පදනම් මත ලබා ගැනීමට කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒ වගේම මේ ලංකා ගමනාගමන මණ්ඩලයේ තිබුණු ප්‍රශ්නයක් තමයි සෑම රජයකින්ම විශාල වශයෙන් එහි තිබෙන අවශ්‍ය සේවක සංඛ්‍යාව පිළිබඳව තැකීමක් නැතුව බඳවා ගැනීම නිසා විශාල අහේනියක් සිදු වෙලා තියෙනවා. මෙය අනාගතයේදී සිදු නොවීම සඳහා අපි මේ සඳහා දැනටමත් අපි අදාළ අංශ සමග සාකච්ඡා කරලා බඳවා ගැනීමේ පරිපාටි අපි දැන් සකස් කළා ඉවරයි. ඒ නිසා ඉදිරියේදී බඳවා ගැනීමේ පරිපාටි උසස් වීමේ පරිපාටි නීත්‍යානුකූල ලෙස කරලා නිසියාකාරයෙන් එහි පරිපාලනය අනාගතයේදී ගෙන යාමට පුළුවන් වන වාතාවරණයක් අපි සකස් කළ දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ලංගම දැනට තියෙන එක බස් රථයකට 6 දෙනෙක් 7 දෙනෙක් පමණ සේවක සංඛ්‍යාවක් ඉන්නවා. මේ කිසිසේත් දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම රවි කරුණානායක මුදල් අමාත්‍යතුමාටත් අගමැතිතුමාටත් ඒ වගේම ජනාධිපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. එතුමාලා බිලියන 5ක පමණ මුදලක් මේ වෙනකොට දීලා තියෙනවා ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමය පණ ගැන්වීම සඳහා. ඒ අනුව සේවකෙන් 3900ක පමණ ප්‍රමාණයක් විශාල මුදල් වන්දි අරගෙන අපි ඔවුන්ගේ කැමැත්තෙන් යාමට අපි ඉඩ දීලා තියෙනවා. ඉතින් ඒ වගේම දේශපාලන පරිගැණීම් ගැන කිව්වා. අපි දේශපාලන පරිගැණීම් පිළිබඳව රජය මගින් පත් කරන ලද කමිටුවේ වාර්තාව දැන් සකස් වෙලා අවසානයි. දුම්රිය වාර්තාව දැනටමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. ලංගම වාර්තාව එන මාසය ඇතුළත ඉදිරිපත් කරනවා. එතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරිගැණීමට ලක්වුණු අයත් එක්සත් ජාතික පක්ෂයේ පරිගැණීමට ලක්වුණු අයත් මේ සෑම පක්ෂයකම අයටම ඉතාම ස්වාධීන ලෙස රාජ්‍ය නිලධාරීන් විසින් පරීක්ෂණ කළා. එහි නිර්දේශ ඉදිරිපත් කළ තිනවා. මේවා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කරන්නට කැමැති. ඒ වගේම ලංකා දුම්රිය සේවාවේ තිබුණු අඩුපාඩුකම් අපි තිබුණු මානව සම්පත් අඩුපාඩුකම් නැති කළා. දුම්රිය රියදුරන් හිටියේ නැහැ අවශ්‍ය ප්‍රමාණයට. මං ආවයින් පස්සේ 125 දෙනෙක් බඳව ගත්තා. දුම්රිය ස්ථානාධිපතිවරුන් 200ක් ගත්තා. ගාඩ්වරුන් 200ක් ගත්තා. මේවා සියල්ලම තරඟ විභාග මගින් ඉතාම පාරදෘශ්‍ය භාවයකින් ලබා ගත්තා. ඒ වගේම වෘත්ති සමිති අතර විශාල ප්‍රශ්න රාශියක් තිබුණා. දෙන්න පුළුවන් උසස් වීම් සියල්ල ලබා දුන්නා. දේශපාලන පරිගැණීම් පිළිබඳව ඒ කොමිටියේ වැඩ කටයුතු අවසන් කරා. ඒ වගේම දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම වඩාත් පුළුල් කරමින් තිරුකුණාමලයි සිට පුත්තලම දක්වා ගල්ලඟුරු ප්‍රවාහනය කිරීම ආරම්භ කළා. විශාල ආදායමක් ලබාගෙන පරිසර සංරක්ෂණයකුත් ඇති කරා. ඒ වගේම දැනට වෙල්ගම අපේ හිටපු අමාත්‍යතුමා කිව්වා වගේ කොළඹ සහ තදාසන කලාපය තුළ දුම්රිය සේවාව වැඩිදියුණු කිරීමේ ශක්‍යතා අධ්‍යයනය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සමග එකතු කරලා තියෙනවා. වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ඉලෙක්ට්‍රිෆිකේෂන් පිළිබඳව වැඩ කටයුතු කරගෙන යනවා. කැලණිවල දුම්රිය මාර්ගයේ පුනරුත්ථාපන කටයුතු දැනටමත් පටන්ගෙන තියෙනවා. ස්ටේෂන් 4ක සිල්පර කොටන් 20,000ක් පමණ දැනටමත් පිළිදී අරගෙන තියෙනවා. දැන් රේල් පීලි මේ තව මාසිකින් විතර ලංකාවට පැමිණීමට නියමිතයි. එතකොට අපිට ඔය මාර්ගවල කළුතර මාර්ගය ද්විත්ත මාර්ගයක් අනිකුත් තැන්වලත් අඩුපාඩුකම් සපුරාලීමට අපිට පුළුවන් වෙනවා. ඊළඟට බෙල්ජියම් නයස් ක්‍රමේ යටතේ අපිට ලැබුණු ඒ පාලම් වලින් දැනට පාලම් ගණනාවක් සවි කරලා තියෙන ඉතුරු පාලම් ඉතා ඉක්මනින්ම අපි සවි කරගෙන යනවා. ඊළඟට සුනිල් හඳුන්නේතු මන්ත්‍රීතුමා කිව්වා ඇයි අපි මේ චීනට යන්නේ, ඇයි අපි මේ ඉන්දියාවට යන්නේ කියලා. ඉතින් ලංකාවේ ඕනතරම් සල්ලි තියෙනවා නම් චීනට යන්න ඕනත් නැහැ, ඉන්දියාවට යන්න ඕනත් නැහැ. ඉතින් ඒ නිසා ඒ නැති නිසා තමයි චීනෙන් ඉන්දියාවෙන් ණය අරගෙන මේ වැඩ කටයුතු කරන්නේ. එතුමාලාම කොහොම එතුමාට එහෙනම් අරගෙන මේක කරන්න කියන්න ඕනේ? කොහොමද චීනෙන් ඉන්දියාවෙන් පිටරටවලින් සල්ලි ගන්න නැතුව කොයි රටෙන් ගිහිලද මේව හදන්නේ? උතුරු මාර්ගය අපි හැදුවා. ඉතින් ඒ දැන් අපි ඉන්දියානු ණය සහනදායක ක්‍රමයේ යටතේ බලවේග කට්ටල 6ක්, දුම්රිය එන්ජින් 10ක්, උඩරට දුම්රිය මාර්ගය සඳහා එන්ජින් 12ක්, මැදිරි මගී මැදිරි 160ක්, තෙල් ටැංකි 30ක්, කන්ටේනර් ෆ්ලැට් වැගන් 20ක්, ආරක්ෂිත දුම්රිය හරස් මාර්ග පද්ධති මිල ගැනීමට අපි දැන් කටයුතු කරගෙන යනවා. මාතර බෙලියත්ත ඒ මාර්ගයේ කටයුතු ගැන කිව්වා. එය පෞගිය අපේ රජයේ මගින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක්. එහි යම් යම් අඩුපාඩුකම් තිබුණත් එය එන වර්ෂයේ නැඳ වෙනකොට අවසන් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම දැන් කිව්වා අර සිග්නල් ලයිට් හයි කළා නැහැ කියලා. ඒවා පුළුවන් කියලා දුම්රිය දෙපාර්තමේන්තුව කරන දුම්රිය දෙපාර්තමේන්තුව ඉංජිනේරු හිගයක් තියෙනවා. තාක්ෂණ නිලධාරීන් හිගයක් තියෙනවා. දැන් තියෙන පඩි නඩි වලට රාජ්‍ය සේවයට තාක්ෂණ නිලධාරීන් එන්නේ නැහැ, ඉංජිනේරුවරු එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ඒ වැඩ පිටින් කරගත යුතුව තිබෙනවා. ඉතින් මේ වගේ ප්‍රායෝගික දේවල් ගැන කල්පනා කරන්නේ නැතුව කතා කරාට වැඩක් නැහැ. ඉතින් ඒ නිසා අපි කොහොම හරි මේ බෙලියත්ත මාතර දුම්රිය ඒ කොටස ඉවර කළා. අපි කතරගම දක්වා මේ ගෙන යාමට තමයි අපි කල්පනා කරන්නේ. ඒ වගේම කුරුණෑගල හබරණ දුම්රිය මාර්ගයත් අපි මේ වර්ෂයේ එන වර්ෂයේදී පටන් ගැනීමට අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන්ම දැන් කිව්වා සමහර තැන්වල අපි අයවිය යුතු මුදල් අය කරගෙන නැහැ කියලා. ඒක වැරදි. අයවිය යුතු මුදල් අය කරගෙන තියෙනවා. නමුත් යම් යම් ආකාරයකට ඩිස්පියුට්ස් තියෙන ඒවා දැනට අපි ආබිට්‍රේෂන් වලට බේරුම් අධිකරණ වලට යොමු කරලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුව පිළිබඳව දශක ගණනාවක් තිස්සේ ලක්ෂ 60කට අධික ලිපිගොනු ක්‍රමවත් අසුරුවා තැබීමට ගොඩනැගිල්ලක් නැහැ මෝටර් රථ දෙපාර්තමේන්තුවට. දැන් ඒ ගොඩනැගිල්ල අපි හදලා ඉවරයි. දැන් තියෙන්නේ රාක්ක ගහලා ඒ ටික තැම්පත් කරන්න. ඒ සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඊළඟට සිදුවන අක්‍රමිකතාවයන් වැළැක්වීම සඳහා ජනතාවට වඩාත් සමීප සේවාවක් ලබා දීමට ඊ මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. දැන් ඒ පිළිබඳව ටෙක්නිකල් කමිටි එකේ වැඩ කටයුතු අවසානයි. දැන් එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට අපි අවස්ථාව දීලා දැනට යෝජනා හයක් ඇවිල්ලා තියෙනවා. අපි ඉතා ඉක්මනින් ඒක ඉවැලුවේට් කරලා ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව පිළිබඳව කෝප් කමිටුවෙන් අපිට පෙන්වලා දුන්නා දීර්ඝ කාලයක් තිස්සේ මේ දෙපාර්තමේන්තුවේ රැඳී සිටිමින් මාරු වීම වලට යන්නේ නැතුව මාරු වෙන්නේ නැතුව ඉන්න නිසා මෙතන දූෂණ වංචා වැඩි කියලා. ඒ නිසා මම තීරණයක් අරගෙන කියලා තියෙනවා අවුරුදු 5කට වැඩි කාලයක් මේ දෙපාර්තමේන්තුවේ හිටපු අය දෙපාර්තමේන්තුවෙන් පිටතට එහෙම නැත්නම් ඈත ප්‍රදේශවලට මාරු කරලා යවලා ඈත ප්‍රදේශවල සේවය කරපුවාට මෙහෙට ගේන්න කියලා. ඒ වගේම මේ දෙපාර්තමේන්තුවේ තවත් 300ක් පමණ ඉන්නවා කෙලින්ම දෙපාර්තමේන්තුවට ගත්ත අය. ඒ අය අපි රාජ්‍ය සේවයට අනුයුක්ත කිරීම සඳහා අවශ්‍ය කැබිනට් අවසරය අපි ඉල්ලගෙන යනවා. එතකොට මේ ප්‍රශ්නේ යම් තාක් ප්‍රමාණයකට අපට විසඳා ගන්නට පුළුවන් වෙයි. ඒ වගේම ජාතික ප්‍රවාහන ආයතනය මේ වෛද්‍ය ආයතනයේ ඔන්ලයින් සේවාව ආරම්භ කළා තියෙනවා. ඒ වගේම ඒ සඳහා අලුත් ඉඩම් කඩම් ලබා දීලා අලුතෙන් ගොඩනැගිලි සෑදීමේ වැඩ කටයුතු අපි කරගෙන යනවා. ඒ වගේම ලක්දිව ඉංජිනේරු ආයතනය පාඩුවට ගිය ආයතනයක් දැන් එය ලාභ ලබනවා. බොඩි සැකසීමෙන් ඔබට යමින් දුම්රිය මාර්ග නඩත්තුවට අවශ්‍ය මෙවලම් කට්ටල් ඉතා අඩු මුදලකට නිෂ්පාදනය කරලා දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ලෝක සෞඛ්‍ය සංවිධානය ආයෙක්ව අනතුරු අවම කිරීම හා නව නිර්මාණාත්මක වැඩපිළිවෙල රාශියක් කටයුතු කරලා තියෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පිළිබඳ යම් යම් විවේචන ඇති වුණා. මම කියන්නට ඕන ජාතික ගමනාගමන කොමිෂන් සභාව පිළිබඳව විශේෂයෙන්ම මේ රූට් පර්මිට් ලබා දීම පිළිබඳව මේ පිළිබඳව ඉතාම පැහැදිලි නියාමනයක් ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ තියෙනවා. ඒ පනත අනුව තමයි අපි ටෙන්ඩර් කරලා දෙන්නේ. දැන් ඒකට විරුද්ධව දැන්ට උසාවියේ නඩු හතරක් තියෙනවා. ඉතින් ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරයි කොයි විදිහට දෙන්න ඕන කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ කියන විදිහට ඒවා ලබා දෙනවා මිසක් එයින් පරිබාහිරව ලබා දීමට පුළුවන් කමක් නැහැ. අපි වවුනියාව නගරයේ නවීන පහසුකම් සහිත බස් නැවතුම්පොළ හදලා දෙවනි ආදීරේත් වැඩ නිම කළා තියෙනවා. ඉතා ඉක්මනින් එය ජනතා ඉදිරියට පවරා දෙනවා. යාපනයේ බස් නැවතුම්පොළ සෑදීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා. ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම විශේෂයෙන්ම රත්මලාන සහ කටුනායක ගුවන්තොටුපළවල් පරිපාලනය කරන මෙම සමාගමේ ඔබ දන්නවා කටුනායක ගුවන්තොටුපළේ අවුරුදු 28ක් පැරණි ධාවන පතය නවීකරණය කරලා තිබුණේ නැහැ. තව අවුරුද්දකට වැඩිය මේ ධාවන පතේට ආශ්‍යත්‍රා වස්සන්න බෑ. එහෙම වස්සන්න අවසර දෙන්නේ නැහැ අන්තර්ජාතික නීති රීති අනුව. තව අවුරුද්දක් ඇතුළතදී මේක රිපයර් කරේ නැත්නම් කිසිම ගුවන් යානයක් ගොඩනංවන්නට බෑ. ඉන්ෂුරන්ස් එකක් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ බරත් අපිටයි කරගහන්න සිදු වුණේ. ඒ සඳහා දැන් අපි රුපියල් මිලියන 7500ක් වෙන් කරලා ඒ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව දැන්ටම ප්‍රදානය කරලා තියෙනවා. දවසකට පැය 8ක් මෙම ධාවන පතිය වහලා තියලා ඒ තුලදී මේ වැඩ කටයුතු කිරීම කරලා මාස 3කින් මේ නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කටුනායක ගුවන්තොටුපළ අපි හදලා තියෙන්නේ මිලියන 6ක පමණ වූ මගින් ප්‍රමාණයක් සඳහා. නමුත් දැනට මිලියන 9ක් 10ක් එනවා. ඉදිරියේදී මේ මිලියන 20 දක්වා වැඩි වෙනවා. ඒ නිසා ඒ ගුවන්තොටුපළේ දෙවැනි පර්යන්ත ගොඩනැගිල්ල ජපානයේ ජයිකා ආයතනයෙන් රුපියල් බිලියන 68ක සහන ණයක් ලබා ගැනීමෙන් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු දැන් කරගෙන යනවා. පළවෙනි ඒප්‍රිල් 1 ඒ ටෙන්ඩර් එක දැන්ට අපි අවසන් කළා තියෙනවා. දෙවැනි එක අපි එන අවුරුද්දේ පෙබරවාරි මාසයට අවසන් කරනවා. මාර්තු මාසයේදී ඒ ගොඩනැගිලි කටයුතු අපි සිදු කරගෙන යනවා. ඒ වගේම ගුවන්තොටුපළවල ආදායමේ වර්ධනයක් සිදු කළා තියෙනවා. විශේෂයෙන්ම මත්තල ගුවන්තොටුපළ සඳහා අපි රුපියල් බිලියන 2.5ක් පමණ කටුනායකෙන් හොයන සල්ලි වලින් අපි ණය මුදල් ගෙවනවා. මොකද හි ආදායමක් නැති නිසා. ඒ නිසා මත්තල ගුවන්තොටුපළ යම් ආකාරයකින් පෞද්ගලික අංශයත් සජියත් සමග එකතු වෙලා මේ පාලනය කිරීම සඳහා මේ ණය බර ගෙවීම සඳහා ක්‍රමවේදයක් දැන් අපි සකස් කරගෙන යනවා. ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරිය විශාල කුලී මුදලක් දීලා ගොඩනැගිල්ලක හිටියේ. දැන් අපි ගුවන් කටුනායකට ආසන්නේ අපි මිලියන 900ක පමණ වියදමකින් ඒ ගොඩනැගිල්ල සාදාගෙන යනවා. ස්ථීර ගොඩනැගිල්ලක් ගුවන් සේවා අධිකාරියට ලබා දීම සඳහා දැන් එහි වැඩ කටයුතු බොහෝ දුරට අවශ්‍යයි අවසානයි. එන අවුරුද්දේදී අපි එය අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර ගුවන් ගමන් වර්ධනය සඳහා නව විදේශීය ගුවන් මෙහෙයුම් සමාගම් පහක් සඳහා ගුවන් මෙහෙයුම් සහතික පත්‍ර නිකුත් කරා. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර ගුවන් ගමන් වඩාත් ශක්තිමත් කිරීම සඳහා මඩකලපු ගුවන් තොටුපළට රුපියල් බිලියන 1000ක් පමණ වියදමින් ප්‍රතිසංස්කරණය කරා. ඉතින් ඒ නිසා අපි මම කියන්නට කැමති අපිට මෙන්න මේ කියන වැඩ කටයුතු මගේ ආයතන මගින් කරලා තියෙනවා. ඊළඟට දැන් මෙතන මතුවුණා ප්‍රශ්න කීපයක්. එකක් තමයි දැන් මේ ලංගම සහ ඒ වගේම පෞද්ගලික බස් හිමියන් අතර කවදාවත් මේ ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කිරීමට අපි විවිධ වෙරවෑයම් දරනවා. නමුත් දෙපාර්ශ්වයේම තියෙන ප්‍රශ්න හා ගැටලු නිසා මේක කිරීමට අමාරුයි. නමුත් අපි මේ වර්ෂය තුළදී කෙසේ හෝ මේ කටයුත්ත කිරීම තමයි අපේ බලාපොරොත්තුව. විශේෂයෙන්ම ත්‍රීවීල් පිළිබඳව කතා කරා. ඒ වගේම අපේ මේ ගමනාගමන ක්ෂේත්‍රයේ තියෙන අනිකුත් ප්‍රතිපත්තිමය ප්‍රශ්න පිළිබඳව කතා කරා. මම පිළිගන්නවා ත්‍රීවීල් ප්‍රමාණය මේ රටේ වැඩි. ඉතින් ඒ නිසා ඒ පිළිබඳ යම් නියාමනයක් ඇති කළ යුතුයි. ඒ පිළිබඳව අපි මීට වඩා පුළුල් ලෙස සාකච්ඡා කළ යුතුයි කියලා මම යෝජනා කරන්නට කැමතියි.
ගරු ඇමතිතුමා විනාඩි 5ක් කාලයක්
තියෙනවා. හරි හරි. ඉතින් ගොඩක් කතා කරලා තියෙනවා. ඒ වගේම දැනට පෞද්ගලික අංශයේ තියෙන බස් ප්‍රමාණය අපි වැඩි කරන්න හොඳ නැහැ. මොකද දැන් බොහෝ පෞද්ගලික බස් හිමියන් මේ තරඟකාරී වාතාවරණයකට ඇවිල්ලා තියෙන්නේ ඕනවට වැඩිය බස් තියෙන නිසා. ඒ නිසා අපි බස් එකක් කල් ගියාම ඒ වෙනුවට බස් එකක් ගන්නවා මිසක් අලුතෙන් බස් ගෙන එහෙම අපි බොහොම නතර කිරීම සූසු කියලා මම යෝජනා කරන්න කැමතියි. ත්‍රිවිල පිළිබඳවත් තත්ත්වය ඒකයි. ඒ වගේම රියදුරු බලපත්‍ර ලබා ගැනීම නිර්ණායකයන් අප විසින් ඇත්තටම වෙනස් කළ යුතුයි. ඒ වගේම ලෝ ෆ්ලෝ බ්ලසස් අපි පිළිබඳව වඩාත් අපි කල්පනා කරන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම දැන් මේ දඩ මුදල් පිළිබඳව අද බොහෝසේ කතා වුණා. ඇත්ත වශයෙන්ම මේ දඩ මුදල් වලින් කිරීමට බලාපොරොත්තු වුණේ ආදායම් ලබා ගැනීම නෙවෙයි. ආදායමක් ලැබෙන්න පුළුවන්. නමුත් අපි මේ රටේ සිදුවෙලා තියෙන අනතුරු දිහා බැලුවොත් එහෙම වැඩියෙන්ම අනතුරු සිදුවෙලා තියෙන්නේ වමෙන් ඉස්සර කිරීම නිසා. මම ඒ පිළිබඳව අවශ්‍ය දත්ත ලේඛන ගත ඒවක්ම කියවන්න වෙලාවක් නැහැ. ඒ වගේම බීමත්ව ප්‍රිය පැදවීම මේ වගේ අපි ඔය සොයාගත්ත නිර්ණායකයන් අනුව බලන විට බොහෝ මරණ අනතුරු රාශියක් සිදු වෙලා තියෙනවා මේ කාරණා නිසා. ඉතින් මේවා මේ විදිහට ඉතින් කරන්න දීලා එහෙනම් ඕන කෙනෙකුට දැන් බලන්න මම විශේෂයෙන්ම මේවර මම ඇතුළත් කරා දුම්රිය හරස් ගේට්ටුවකදී නොසැලකිලිමත් විදිහට ක්‍රියක් දැම්මොත් රුපියල් 25,000ක් දඩ ගහන්න ඕන කියලා. දැන් බලන්න ඊයේ මොකද උනේ කුමාර වෙල්ගම් මැතිතුමා කියපු එතන මොකද උනේ දුම් එතන හිටපු ගේට්ටුකාරයා යන්න එපා කියද්දි දැම්මා. ඉතින් 25,000ක් ගහලා 25,000ක් නෙවෙයි 110,000ක් ගහන්න ඕනි. එහෙම නැත්නම් අවුරුදු 4-5කට හිරේ වන්න ඕනි. ඒ වගේ අවස්ථාවකදී මොකද අපි එහෙම උනායින් පස්සේ අපි කනගාටුව ප්‍රකාශ කරනවා මිසක් මේ වගේ අයට දැඩි දඬුවම් දීමේ ක්‍රියාවලියක් නැහැ. ඒ නිසා අපි මේ සමාජ අවශ්‍යතාවය ගැන කල්පනා කරලා තමයි මම ඒක ඇතුළත් කරේ. ඉතින් ඒ නිසා බීමත්ව සියපදවීමේ නිදි අපිට පුළුවන්ද ඒකට නිදහසක් ලබා දෙන්න? එතකොට ඩ්‍රයිවිං ලයිසන් එකක් නැති කෙනෙකුට සියපදවීමට අපිට නිදහසක් ලබා දෙන්න පුළුවන්ද? පක්ෂණ ආවරණයක් නැතුව ගියොත් එහෙම කෙනෙක් මැරුණොත් එහෙම යාට වන්දි මුදලක් ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ සියලු ක්ෂේත්‍රයන් ගැන කල්පනා කරලා තමයි මේ කටයුත්ත අපි කරේ. නමුත් දැනට සමහර බස් සංගම් විරුද්ධත්වයේ ප්‍රකාශ කරලා සංගම් අතර ප්‍රශ්න. නමුත් මම කැමතියි අය එක්ක සංවාදයකට එන්න. ඇවිල්ලා අපි කැබිනට් මණ්ඩලයට ගෙනිහිල්ලා දඩේ වැඩි කියලා කියනවා නම් මේ වමෙන් ඉස්සර කිරීමට අපි අවුරුද්දක විතර පොඩි සහන කාලයක් දෙමු බලන්න මිනිස්සු හැදෙනවද කියලා බලන්න. එහෙම හැදිලා ඒ අනතුරු ගාන අඩු කරනවද කියලා බලන්න. නැත්තම් ඒ විදිහට අපි අපේ රජය ඒ විදිහට සංවාදයකට ඇවිල්ලා යම් සහනයක් දෙන්නට ලෑස්ති බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ගරු සභාපති තුමියනි, අපි දන්නවා දැන් මෝටර් බයිසිකල්, ත්‍රී වීල් මේ වගේ කුඩා කාර් මේ වගේ පාවිච්චි දැන් වැඩි වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මීට වඩා පුළුල්ලු ප්‍රවාහන ක්ෂේත්‍රයක් අපිට අවශ්‍යයි. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් අපි ඒක වැඩි දියුණු කරන්න ඕන. හැබැයි ඉතින් වැඩි දියුණු කරනකොට තුට්ටු දෙකට ඒ වගේ බස් වල යන්නත් පුළුවන් කමක් නැහැ. දැන් අද භාණ්ඩාගාරයෙන් මේ රජය විශාල ශක්තියක් මට ලබා දෙනවා. හැම මාසෙම බිලියන 1.3ක් ලංකා ගමනාගමන මණ්ඩලය පවත්වාගෙන යාමට භාණ්ඩාගාරයෙන් මට ලබා දෙනවා. ඒ වගේම දුම්රියට අවුරුද්දක පාඩුව බිලියන 6කට වැඩි. නමුත් ඒ මුදලුත් දෙනවා. ඒ නිසා සමාජ සුබසාධනයක් වශයෙන් මෙම රජය ගමනාගමන ක්ෂේත්‍රය සලකලා තියෙනවා සභාපතිතුමනි. ඒක අපි ඉතාම අගය කරන්නට ඕන. මොකද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගැන ඔබතුමා කිව්වා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ આવી අපි මේ ආණ්ඩුව තුල ඇවිල්ලා ඉන්නේ මේ වගේ ලංගමට සල්ලි ටික ගන්න, කෝච්චියක සල්ලි ටික ගන්න, අපේ සේවකයෝ ආරක්ෂා කරගන්න. ඉතින් ඒ නිසා අද විශාල සේවාවක් මේ රටේ සිදු වෙනවා. එක පැත්තකටම යන්න දෙන්නේ නැතුව අපි පුළුවන් තරම් දුරට සමාජවාදී, ජනහිතවාදී ප්‍රතිපත්ති මේ රජය තුල ක්‍රියාත්මක කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් අපිත් අත්වැල් බැඳගෙන ඉන්නවා. මේක යුගයේ අවශ්‍යතාවයක්. මොකද මේක දෙගොල්ලක දෙපැත්තකට වෙලා ගහගෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කමක් නැහැ. මම ස්තුතිවන්ත වෙනවා කුමාර් වේල්ගම අපේ හිටපු ඇමතිතුමාට. එතුමා ඉතා හොඳ යෝජනා ගණනාවක්ම කරා, අපි කරන වැඩ අගය කරා. මං හිතනවා අන්න ඒ සංහිඳියා තමයි අවශ්‍ය වෙන්නේ. විවේචනය කරාට කමක් නැහැ. අපේ මේ විදිහට අපි කරන හොඳ වැඩක්, රජය කරන හොඳ වැඩක් පෙන්වා දීම ගැන මම එතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද අපි මේ ක්ෂේත්‍රයේ පහසු ක්ෂේත්‍රයක් නෙවෙයි, ඉතාම අමාරු ක්ෂේත්‍රයක්. මේ අමාරු ක්ෂේත්‍රය කළමනාකරණය කරගෙන අපි ඉදිරියට යා යුතුයි. ඒ සඳහා හැමෝගේම සහයෝගය අපට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් මේ පිළිබඳව විවිධ අදහස් දැක්වූ දැන් අපේ විශේෂයෙන්ම සුනිල් හඳුන්වැත්තුමා කිව්වා, ඇයි මේ චීනුන් ළඟට යන්නේ, ඇයි මේ ඉන්දියන් කාරයෝ ළඟට යන්නේ, කොහෙන්ද සල්ලි? ඉන්දියානු නයසාන දායක්‍රම යටතේ තමයි ඉස්සෙල්ලා ඔබතුමත් අර කෝච්චි ටික ගෙනාවේ, රිය මැදිරි ටික ගෙනාවේ. ඉතින් එහෙම නැත්තම් අද තාමත් අපි කොට උඩ තමයි අපිට යන්න වෙන්නේ. JVP එක කියන විදිහට වැඩ කරන්න ගියොත් කොට උඩ යනවා මිසක් මේ රට හරියට ඉදිරියට නම් ගෙනියන්න පුළුවන් කමක් නැහැ. මේවා ගැලරියට නම් මේ කතා හොඳයි. නමුත් ප්‍රායෝගිකව ඔය කියන දේවල් කරන්න බෑ. මේ ගෝලීයකරණය වූ ලෝකයේ තුල අපි අනිත් රටවලින් ආධාර අරගෙන අපි ඒවා හොඳින් පරිහරණය කරලා අපේ රට දියුණු කරගන්න ඕන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. ඊළඟට ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා.
නන්රි சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இம்முறை வரவு செலவு திட்டம் நாடாளுமன்றத்தில் சமர்ப்பிக்கப்பட்டதன் பின்னர் வெகுவாக பேசப்பட்டு வரும் ஒரு விடயமாக போக்குவரத்து விதிகளை மீறும் வாகன போக்குவரத்து தொடர்பில் விதிக்கப்படுகின்ற அபதாரங்களின் தொகை அதிகரிக்கப்பட்ட விடயம் தொடர்பாக இந்த விடயம் தொடர்பில் நாளாந்தம் பல கருத்துக்கள் எதிராகவும் சார்பாகவும் முன்வைக்கப்பட்டு வருகின்றன. எனவே இது தொடர்பில் ஒரு நிலையான நிலைப்பாடு எட்டப்படுவது அவசியமாகும். வீதி போக்குவரத்து சட்ட விதிகளை மீறுவோருக்கு எதிரான கடுமையான நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டியது அவசியமாகும். இந்த விடயத்தில் கடந்த அக்டோபர் மாதம் வரையில் நமது நாட்டில் ஏற்பட்டுள்ள வீதி விபத்துக்கள் காரணமாக சுமார் 2300 பேர் வரையில் உயிரிழந்துள்ளனர் என தெரிய வருகின்றது. கடந்த வருடம் இதே விபத்துக்கள் காரணமாக சுமார் 2500 பேர் வரையில் உயிரிழந்துள்ளனர் என்றும் தெரிய வருகிறது. அபராத தொகைகளை மாத்திரம் அதிகரிப்பதன் மூலம் இந்த விபத்துக்களை தடுக்க முடியும் என எதிர்பார்த்து இந்த அபராத தொகையினை அதிகரிக்கின்ற நிலையில் இதனால் அந்த இலக்கை அடைய முடியுமா என்பது குறித்து ஒரு மீள் பரிசீலனை செய்து பின்னர் இது தொடர்பில் ஒரு சாதகமான நடவடிக்கை எடுக்க முடியும் என நான் நம்புகின்றேன். அதே நேரம் இலங்கையில் புகையிரத நிலையங்களை எடுத்துக்கொண்டால் அவற்றில் பெரும்பான்மையானவை தமிழ் மொழி பேசும் மக்கள் அதிக அளவில் வாழும் பகுதிகளிலேயே அமைந்துள்ளது. இந்த நிலையில் ஒரு புகையிரதம் புறப்படும் நேரம் எங்கு செல்லும் புகையிரதம் எந்த மேடையில் தரித்து நிற்கின்றது, வெளியிடங்களில் குறித்த புகையிரத நிலையத்துக்கு வந்து சேரும் புகையிரதம் எந்த புகையிரத நிலையத்தில் இருந்து புறப்பட்டது, அது எத்தனையா மேடைக்கு என்ன நேரத்தில் வரும், தாமதமாக புறப்படும் மற்றும் தாமதமாக வந்தடையும் புகையிரதங்களின் விவரம் போன்ற விவரங்களை பயணிகளும் பயனாளிகளை வழி அனுப்ப வந்தவர்களும் தெரிந்திருக்க வேண்டியது அவசியமாகும் என்றே கருதுகின்றேன். இந்த வகையில் பார்க்கும்போது நாட்டின் பிரதான புகையிரத நிலையமான கொழும்பு கோட்டை புகையிரத நிலையம் முதற்கொண்டு பல புகையிரத நிலையங்களில் தமிழ் மொழி மூலமான அறிவிப்புகள் போதிய அளவு இல்லை என்பதும் பல இடங்களில் அறவே இல்லை என்பதும் குறிப்பிடத்தக்கது. இதனால் தமிழ் மொழி மாத்திரம் தெரிந்த பல பயணிகள் பாரிய சிரமங்களை எதிர்நோக்கி வருவதால் இவ்விடயம் தொடர்பில் கௌரவ போக்குவரத்து அமைச்சர் அவர்கள் தேவையான நடவடிக்கை மேற்கொள்ள வேண்டும் என கேட்டுக் கொள்கின்றேன். இதே நேரம் இன்றைய நிலையில் புகையிரத திணைக்களத்திற்கு அதிக வருமானத்தை ஈட்டித் தருகின்ற வடக்கு மாகாணத்துக்குரிய சேவையில் ஈடுபட்டுள்ள சாதாரண புகையிரதங்களில் மிகவும் பழமையான பட்டியலே அதிகமாக இணைக்கப்பட்டுள்ளன. சுத்தம் என்பதை இதில் காண முடிவதில்லை. முழம்பு தொல்லைகளும் முட்டை பூச்சிகளின் தொல்லைகளும் அதிகரித்து அவற்றில் பயணம் செய்யவே இயலாதுள்ளதாக பல பயணிகள் தொடர்ந்தும் முறையிட்டு வருகின்றன. இது குறித்து உடனடியாக ஆராய்ந்து அந்த பயணிகளுக்கு போதுமான வசதிகளை மேற்கொள்ளுவதற்கும் இம்முறை வடக்கிற்கான புகையிரத சேவை ஆரம்பிக்கப்பட்ட ஆரம்ப காலத்தில் பழையிலிருந்து காங்கேசுந்தரைக்கு ஒரு நகர புகையிரத சேவை மேற்கொள்ளப்பட்டிருந்தது. எனினும் அது தொடர்பில் போதிய அளவு பிரச்சாரங்கள் மேற்கொள்ளப்படாத நிலையில் அந்த சேவை பயணிகள் குறைவு காரணமாக இடைநிறுத்தப்பட்டது. எனினும் அச்சேவை நடத்தப்பட்ட போது அதன் மூலம் பாடசாலை மாணவர்கள் அரசு ஊழியர் என்போர் அதிக பயனை அடைந்தனர் என்பது குறிப்பிடத்தக்கது. தற்போது அந்த சேவையின் தேவை எமது மக்களிடையே உணரப்பட்டு வருகின்ற நிலையில் அதனை மீள கிளிநொச்சிக்கும் காங்கேசுந்தரைக்கும் இடையில் மேற்கொள்ளப்படுவது பயனுள்ளதாக அமையும் என கருதுகின்றேன். இவ்வாறான ஒரு சேவை ஏற்கனவே ஆரம்ப காலத்தில் இருந்தது என்பது குறிப்பிடத்தக்கது. எனவே இது தொடர்பில் ஆராய்ந்து உரிய நடவடிக்கை எடுப்பதற்கும் கௌரவ அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக் கொள்கின்றேன். அதே நேரம் இலங்கை முழுவதுமாக 687 பாதுகாப்பற்ற புகையிரத கடவைகள் இருப்பதாக அறிகின்றேன். இந்த புகையிரத கடவைகளில் பணியாற்றுகின்ற பணியாளர்கள் தங்களது தொழில்சார் பிரச்சனைகள் மற்றும் ஊதிய பிரச்சனைகளை முன்வைத்து கடந்த காலத்தில் பல தடவைகள் பணிப்புறக்கணிப்பு போராட்டங்களில் ஈடுபட்டனர். இவ்வாறான நிலையில் ஒரு சில புகையிரத கடவைகளில் விபத்துக்களும் ஏற்பட்டு ஒரு சில கொல்லப்பட்டதையும் நாம் அறிவோம். அந்த வகையில் இந்த பணியாளர்களது பிரச்சனைகளை தீர்ப்பதற்கும் அதே நேரம் நாட்டில் குறிப்பாக வடக்கில் பல புகையிரத கடவைகள் பாதுகாப்பற்ற நிலையிலேயே என்றும் காணப்படுகின்றன. இதனால் கடந்த காலங்களில் பல விபத்துக்கள் ஏற்பட்டு பலர் கொல்லப்பட்டனர். எனவே இந்த பாதுகாப்பற்ற கடவைகளில் பாதுகாப்பு ஏற்பாடுகள் மேற்கொள்ளப்படுவதற்கு போக்குவரத்து அமைச்சு இப்போதாவது உரிய நடவடிக்கைகளை எடுத்துள்ளதா என்பது பற்றியும் அறிய விரும்புகின்றேன். அடுத்ததாக வடக்கு மாகாணத்தில் உள்ள பேருந்து சாலைகளில் பல பிரச்சனைகள் மற்றும் தேவைகள் நிலவுகின்றன. அந்த வகையில் யாழ்ப்பாண சாலையை எடுத்துக்கொண்டால் நிரந்தரமாக ஒரு பொது முகாமையாளர் நியமிக்கப்பட வேண்டும். புதிதாக 30 சாரதிகள் மற்றும் 30 காப்பாளர்கள் தேவைப்படுகின்றனர். பதில் கடமை அடிப்படையில் உள்ள பணியாளர்களுக்கு பதவி உயர்வுகள் வழங்கப்பட வேண்டியுள்ளது. தற்போதைய நிலையில் புதிதாக மேலும் 10 பேருந்துக்களையாவது தேவைப்படுகின்றன. ஜால் சாலைகளில் உள்ள வீதிகள் புனரமைக்கப்பட வேண்டிய நிலையில் உள்ளன. மேலும் நிரந்தர நியமனங்கள் வழங்கப்படுவது தொடர்பில் அவதானம் எடுக்கப்பட வேண்டும். பருத்தித்துறை, முல்லைத்தீவு, மன்னார், பவனியா, கிளிநொச்சி மற்றும் கருநகர் போன்ற ஏனைய சாலைகளும் தலா 5 புதிய பேருந்துகள் வீதம் தேவைப்படுவதுடன் தலா 10 சாரதிகள், 10 காப்பாளர்கள் வீதமும் தேவைப்படுகின்றன. அத்துடன் யாழ்ப்பாண சாலையில் நிலவும் ஏனைய தேவைகளும் மற்றும் பிரச்சனைகளே வடக்கு பிராந்தியத்தின் ஏனைய சாலைகளிலும் காணப்படுகின்றன. எனவே இவ்விடயங்கள் தொடர்பில் கௌரவ அமைச்சர் அவர்கள் தனது அவதானத்தில் எடுத்து உரிய நடவடிக்கைகளை மேற்கொள்ள முன்வர வேண்டும் என்று நான் கேட்டுக்கொள்கின்றேன். அடுத்ததாக பலாலி விமான நிலையம் தொடர்பாக ஒரு விளக்கத்தை கௌரவ அமைச்சர் அவர்களிடம் கேட்கலாம் என்று நினைக்கின்றேன். துரவசவசமாக அந்த அமைச்சர் இந்த சபையில் இல்லாவிட்டாலும் நான் பதிவுக்காக இந்த கேள்வியை முன்வைக்கின்றேன். பலாலி விமான நிலையத்தை விஸ்தரிப்பு தொடர்பில் பல்வேறு கருத்துக்கள் பலரால் முன்வைக்கப்பட்டு வருகின்றன. குறிப்பாக ஏற்கனவே அதிவியர் பாதுகாப்பு வலயமாக பிரகடனப்படுத்தப்பட்ட நிலையில் எமது மக்களுக்கு சொந்தமான குடியிருப்பு காணிகள், விவசாய காணிகள், மீன்பிடி துறைமுகங்கள் அடங்கலான வளமான கடற்கரை பகுதிகள் என்பன பலாலி விமான நிலைய பகுதிக்குள் இருக்கின்ற நிலையில் அவை இதுவரையில் எமது மக்களின் பயன்பாட்டுக்கு கையளிக்கப்படவில்லை. இந்த நிலையில் பலாலி விமான நிலைய விஸ்தரிப்பு பணிகளுக்காக அந்த காணிகள் சுவீகரிக்கப்படும் என ஒரு செய்தி வந்திருந்த நிலையில் தெல்லிப்பளை பிரதேச செயலகத்தில் நடைபெற்ற அபிவிருத்தி குழு கூட்டம் ஒன்றில் தமிழ்த் தேசிய கூட்டமைப்பு நாடாளுமன்ற உறுப்பினர் கௌரவ மாவ சேனாதிராஜா அவர்கள் பலாலி விமான நிலைய விஸ்தரிப்புக்கு பொதுமக்களது காணிகள் சுவீகரிக்கப்பட மாட்டாது என்று தெரிவித்திருந்தார். இந்த நிலையில் பலாலி விமான நிலையம் விஸ்தரிக்கப்பட உள்ளதாகவும் அதற்கென எமது மக்களின் காணிகளில் 600 ஏக்கர் காணி சுவீகரிக்கப்படும் என்றும் கடந்த 19 தேதி ஊடகங்களில் செய்திகள் கூறுகின்றன. எனவே இதன் உண்மை நிலை என்ன என்பது போக்குவரத்து மற்றும் சிவில் விமான போக்குவரத்து அமைச்சர் கௌரவ் நிமால் ஸ்ரீபாடு சில்வா அவர்கள் தெளிவுபடுத்த வேண்டும் என்றும் கேட்டுக்கொண்டு அடுத்ததாக துறைமுகங்கள் மற்றும் கப்பற்துறை அலுவல்கள் அமைச்சு தொடர்பில் சில விடயங்களை முன்வைக்க விரும்புகின்றேன். கடந்த கால யுத்தம் காரணமாக பாரிய அளவில் பாதிக்கப்பட்டிருந்த காங்கேசுந்தரை துறைமுகத்தை மீள புனரமைக்கும் பணிகள் கடந்த 2013 ஏப்ரல் மாதம் 19 தேதி இந்திய அரசின் உதவியுடன் முன்னெடுக்கப்பட்டது. இந்த துறைமுக அபிவிருத்தி செய்வதன் ஊடாக உள்நாட்டு வர்த்தகத்துறை மற்றும் மீன்பிடித்துறை முன்னேற்றத்திற்கு மாற்றிய அமைக்கப்படும் என்றும் பெருமளவிலான தொழில் வாய்ப்புகளை வழங்க முடியும் என்றும் தெரிவிக்கப்பட்டு இந்த அபிவிருத்தி பணிகள் அப்போது முன்னெடுக்கப்பட்டன. ஆனால் இந்த நடவடிக்கைகள் ஆரம்பிக்கப்பட்டு இன்று 3 வருடங்களுக்கு மேலாகியும் காங்கேசுந்தரை துறைமுகம் தொடர்பில் அதன் இலக்குகள் என கூறப்பட்ட எந்த ஒரு இலக்குகளும் எட்டப்படாத நிலையே காணப்படுகின்றன. இந்த துறைமுக பகுதிக்கு நேரடியாக விஜயம் செய்து அது தொடர்பில் கௌரவ அமைச்சர் அர்ஜுன ரணதுங்க அவர்கள் ஆய்வு செய்திருந்ததும் குறிப்பிடத்தக்கது. எனவே மேற்படி துறைமுகத்தின் இன்றைய நிலை என்பது குறித்தும் இதன் மூலமான பயன்களை எமது மக்கள் பெறக்கூடிய வாய்ப்புகள் கிட்டுமா என்பது குறித்தும் நான் இங்கு ஏற்கனவே அவதானத்துக்கு கொண்டு வந்திருந்தமைக்கு இணங்க ஒளிவில் துறைமுக பகுதி தொடர்பில் அவதானங்கள் மேற்கொள்ளப்பட்டு வருவதற்கும் எனது நன்றியை தெரிவித்துக் கொண்டு ஒளிவில் மற்றும் திருவண்ணாமலை துறைமுகங்களின் எதிர்கால இலக்குகள் என்ன என்பது குறித்தும் கௌரவ அமைச்சர் அர்ஜுன ரணதுங்க அவர்களிடம் அறிய விரும்புகின்றேன். நன்றி.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි ඊළඟට ගරු කනක හේරත් මන්ත්‍රීතුමා
ගරු සභාපතිතුමනි අද අමාත්‍යාංශ කීපයක පරිශීලනය විවාදයට ගන්න අවස්ථාවේ සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍යාංශ යටතේ වචන කීපයක් කතා කරන්න බව බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පසුගිය කාල වකවානුව තුලදී සිවිල් ගුවන් සේවාව පිළිබඳව මහිතන්නේ ඒ වැඩසටහන පිළිබඳව පැහැදිලි කරන්න මේ සභාවට මා බලාපොරොත්තු වෙනවා. පසුගිය රජයේ ජාතික සංවර්ධන උපාය මාර්ග යටතේ මූලික කේන්ද්‍රස්ථානයක් බවට නාවික හා ගුවන් සේවා කේන්ද්‍රස්ථානය පත් වුණා. ඒ ප්‍රාදේශීය සංවර්ධනය වගේම ජාතික මට්ටමේ සංවර්ධනවලට භාජනය වෙලා තමයි ඒ සැලසුමට අනුව තමයි මයිදන් හම්බන්තොට වරාය අධිවේගී මාර්ග කර්මාන්පුර ඒ වගේම මත්තල ගුවන් තොටුපොළ එදා සංවර්ධනය කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ කරේ. අපි මේ අමාත්‍යාංශය දිහා බැලුවාම වෙනදාට සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය එක අමාත්‍යාංශයක් හැටියට තිබුණත් අද මේ අමාත්‍යාංශය ප්‍රවාහන අමාත්‍යාංශයත් එක්කහු කරලා තියෙනවා. මම හිතන්නේ සාමාන්‍ය බොහෝ රටවල්වල ප්‍රවාහන අමාත්‍යාංශයේ යටතේ තමයි සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පිහිටන්නේ. ඒක වැදගත් කාරණයක්. නමුත් අපි විශේෂයෙන්ම දැනගන්න කැමති මේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ යටතේ ඇයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒ වගේම අර තිබිච්ච මිහින් ගුවන් සමාගම නැත්තේ කියන එකත් අපි මේ අවස්ථාවේ දැනගන්න ආසයි. මොකද අපි හිතනවා මේ අමාත්‍යාංශ සමහරක් වෙලාවට මේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ යටතේ නැත්තේ ඒ ගුවන් සමාගම විකුණන්න බලාපොරොත්තු වෙන නිසාද කියන එක අපිට අද පැහැදිලි නැහැ. ඉතින් ඇත්තටම ජාතික සංවර්ධන උපාය මාර්ගයක් යටතේ විශාල සැලැස්මක් තුළදී තමයි මේ මත්තල ගුවන් තොටුපළ හම්බන්තොට ප්‍රදේශයට එන්නේ. ඒක අපේ ඉස්සෙල්ලා කතා කරපු අපේ හිටපු අමාත්‍යවරයෙක් අපේ චමල් රාජපක්ෂ මැතිතුමා පැහැදිලි කරපු ආකාරයට ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ සැලසුම් කරපු එකක් නෙමෙයි. ඊට වඩා වසර ගණනාවකට ඉස්සෙල්ලා සැලසුම් කරපු සැලැස්මකට අනුව තමයි වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධනය කරන්නේ. මොකද ඒ වරායේ ඉඳලා හම්බන්තොට ප්‍රදේශයේ ඉඳලා යුරෝපයේ ඉඳලා චීනයට යන ඒ නැව් මාර්ගය තියෙන්නේ කිලෝමීටර් 200ක් පමණ ආසන්නින්. ඉතින් ඒ නිසා මේ තුලින් අපිට අපේ කොළඹ වරායට එන්න ඇති නැව්වල සේවාවන් සැපයීම සඳහා මේ වරාය ඉදිකිරීම තුළින් හැකියාව ලැබේ කියන බලාපොරොත්තු ඇතුව තමයි එදා ඒ සැලසුම් ක්‍රියාත්මක කරේ. ඊළඟට ඒ තුළින් ඒ නැව්වලට පහසුකම් ලබා දෙන්න ඒ බංකරින් සේවාවන් ඊළඟට ආහාර ලබා දෙන්න ඊළඟට ඒ සේවකයොන්ව ප්‍රවාහනය කිරීම සඳහා තමයි ඒ අවශ්‍යතාවය තිබුණේ ගුවන් තොටුපළක් ඒ ප්‍රදේශයේ සකස් කරන්න. ඊළඟට අපි බැලුවොත් ගුවන් තොටුපළ සංවර්ධනය කරද්දී ඒකත් මේ වරාය තියෙන නිසා මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. අපි දන්නවා චමල් රාජපක්ෂ මැතිතුමා අමාත්‍යවරයා හිටපු කාලේදී ඉස්සෙල්ලා තිබ්බ එක වීරවිල ගුවන් තොටුපළ ආරම්භ කරන්න හිටියේ වීරවිල. නමුත් ඒක වෙනස් කරේ එදා ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවගේ ඉල්ලීම් ඊළඟට ඒ අර පරිසරවේදීන්ගෙන් තිබ්බ ඉල්ලීම් නිසා තමයි ඒ වෙනස් කරලා මත්තලට ගෙනිච්චේ. ඊළඟට මේ මත්තල ගුවන් තොටුපළ සංවර්ධනය කරන්නේ අපිට ජාත්‍යන්තර වශයෙන් තවත් ගුවන් තොටුපළක් මේ රටේ නැති නිසා. ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හැටියට කටුනායක තිබුණත් ඒක තවත් ගුවන් පතයක් ඇතිකරන්න හැකියාවක් නැහැ. මොකද ඒ ප්‍රදේශයේ තියෙන ජනගහනයත් සමග ඒ ප්‍රදේශයේ අර BOI එක තියෙන නිසාත් ඒ වගේම ගුවන් හමුදා තියෙන නිසාත් එය තවත් ගුවන් පතයක් අපිට සංවර්ධනය කරන්න බෑ. ඒ නිසා තමයි අපිට මත්තල ගුවන් තොටුපළේ අවශ්‍යතාවය තියෙන්නේ. මොකද ඔබ සියලු දෙනා දන්නවා 2001 ත්‍රස්ත ප්‍රහාරයේදී අපේ ගුවන් තොටුපළ 2001 සතියක් වහලා තිබුණා. අපේ ගුවන් තොටුපළට කිසිම අපේ රටට කිසිම කෙනෙක්ට ගුවනෙන් එන්න බැරි වුණා. එතකොට ඒ ගුවන් යාන සියල්ලක්ම වෙනත් ඉන්දියාවට තමයි හරවලා අරින්න වුණේ. එනිසා මේ වගේ විශේෂ අවස්ථාවලදී ඊළඟට සුනාමිය කාලේ ඊළඟට ඕනෑම හදිසි අවස්ථාවකදී ගුවන් යානයක් පවා ගුවන් පතේ කැඩලා තිබුණොත් ඒ ගුවන් පතේ පාවිච්චි කරන්න බෑ. ඉතින් අපිට තියෙන එකම ගුවන් පතය අද මත්තල ගුවන් තොටුපළ බලට පත් වෙලා තියෙනවා. අර පසුගිය කාලේ වී ගබඩා කරලා තියෙද්දිත් මත්තල ගුවන් තොටුපළ ඒ ගුවන් තොටුපළ අර හදිසි අවස්ථාවලදී ගුවන් යාන ගොඩවස්සන්න හැකියාවක් ලැබුණා. මේක තමයි අර කුහකකම කියන්නේ මේක මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගහන්න මත්තල ඒක ඒ ඉදිරි වැඩ පිළිවෙලක් සැලසුම් කරන්නේ නැහැ. නමුත් ඇත්ත කතාව තමයි මේ මත්තල ගුවන් තොටුපළ තුලින් ඒ අපිට හදිසි අවස්ථාවන් වලදී මේ රටට ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට ඒ ගුවන් තොටුපළ හදලා තියෙන්නේ අයිකව කියන ආයතනයේ කෝඩ් F කියන අපේ කටුනායක ගුවන් තොටුපළටත් නැති ගුවන් පතයක් තියෙන ගුවන් තොටුපළක්. ඒකට මේ ලෝකයේ තියෙන නවීනතම ගුවන් යානයක් ලොකුම ගුවන් යානය වන A380 ගුවන් යානය ගොඩබස්සන්න හැකියාවක් තියෙනවා. එනිසා විශේෂයෙන්ම අද අපේ දරු අමාත්‍යතුමා කිව්වා මේ කටුනායක ගුවන් තොටුපළේ ගුවන් පතය අද රීසර්ෆේසිං කරනවා සංවර්ධනය කරන්න ආරම්භ කරලා තියෙනවා කියලා. ඔව් ඒක ඉතාමත් වැදගත්. මම හිතන්නේ දෙවනි අදියර හැටියට තමයි එදා කටුනායක ගුවන් තොටුපළේ පළවෙනි අදියර ඒ ටර්මිනල් එක හදලා අවසන් වුණාම දෙවනි අදියර මම හිතන්නේ 2017-18 වර්ෂයේ ආරම්භ කරන්න තිබුණා. ඉතින් එතුමා ඒ ආරම්භ කිරීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. ඉතින් ඒ ආරම්භ කරා වගේම මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා මා ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද මේක තමයි තියෙන හොඳම අවස්ථාව අපිට මත්තල අලෙවි කරන්න. අපිට මත්තල ගුවන් යාන ගෙනීමට තියෙන හොඳම අවස්ථාව තමයි මේ ගුවන් තොටුපළ අද පැය 8ක් විතර වහලා තියෙනවනම් ඒ අවස්ථාවන් වලට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් නතර කරන්න නැතුව ඒ ගුවන් ගමන් සියල්ලක්ම පරිවර්තනය කරන්න පුළුවන් මත්තල ගුවන් තොටුපළට.
ගුවන් සමාගම් කැමති නැහැ. ඒ අවශ්‍ය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් අවශ්‍ය අටිතල පහසුකම් ඒ ප්‍රදේශයේ නැහැ කියලා ගුවන් මගින්ට බැහැලා යන්න එන්න කරන්න බැරි නිසා ඒක කරන්න බෑ කියලා. නැත්නම් අපි ඉල්ලීම අපි කරලා තියන්නේ යගේ.
ගරු ඇමතුමා මම කිව්වේ මේ වෙනත් ගුවන් නැමෙයි අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේට තවස්තාවක් තිබුණා. ඒ වගේම මේකේ ඇත්තරම දැන් අපි ඉදිරියට මේ ගුවන් තොටුපළෙන් ප්‍රයෝජනයක් ගන්නව නම් මේකේ ඒ අවශ්‍ය පහසුකම් ලබා ගන්න තිබුණා. අපි එදත් පෙන්වලා දුන්නා මේකේ අවශ්‍යතාවයන්. ඒ අවශ්‍ය ගන්න ප්‍රවාහන පහසුකම් ඒ අනෙකුත් සෞඛ්‍යයට අවශ්‍ය රෝහලක් ඒ සියල්ලක් අපි ඒක හැදුවොත් ඒ තුලින් ඉදිරියේදී මේ ගුවන් තොටුපළ මම හිතන්නේ හොඳට ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඒ තුලින් අපිට ලාභයක් උපයන්න පුළුවන්. ඉතින් ගරු ඇමතුමා මම හිතන්නේ ඔබ තුමා මම හිතන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඔබතුමා යටතේ නැති නිසා මේ පිළිබඳව ඔබතුමාට කෙලින්ම මේ පියවරක් ගන්න බැරි වෙයි. නමුත් ගුවන් ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ඉල්ලීමක් කරොත් මම හිතන්නේ ගුවන් වාර ගණනාවක් නැති වෙලා අපිට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සියල්ලක් මත්තලට අපි පරිවර්තනය කරොත් මම හිතන්නේ ඒ ප්‍රමාණය හරි අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අලෙවි කරන්නත් පුළුවන්. ඊළඟට අනිත් පැත්තෙන් බැලුවොත් මේ මත්තල ගුවන් තොටුපළ පිහිටලා තියෙන ප්‍රදේශයට යහපත ඔබතුමාගේ ප්‍රදේශයේ විශේෂයෙන්ම ඌව පළාත, සබරගොම් පළාත, ඊළඟට මධ්‍යම පළාත, දකුණු පළාත් වලින් තමයි මේ රටෙන් වැඩිම පිරිසක් මැද පෙරදිග රැකියාවන් වලට යන්නේ. ශ්‍රමිකයන් 45%කට 55%ක් අතර පිරිසක් යන්නේ ඒ ප්‍රදේශවලින්. ඒ වගේම නැගෙනහිර ප්‍රදේශවලින්. ඉතින් ඒ ප්‍රදේශවල ජනතාව එදා මම හිතන්නේ බලාපොරොත්තු වුණේ එදා ඒ ආපු ගුවන් සමාගම් කිහිපයක් එදා භාවිතා වුණා. ගුවන් මම හිතන්නේ එයා ඩුබායි ගුවන් සමාගම ඒ වගේ ඒ තුලින් මහිතන්නේ අර ගුවන් අපේ කටුනායකට ඒ ජනතාව ලොකු මුදලක් ගෙවලා එන්න අමාරුවෙන් එන්නේ. ඉතින් මෙතන තිබ්බනම් ඊට වඩා පහසු වෙනවා. ඊට අමතරව අවසාන කාලේ ඔබතුමා බැලුවොත් මේ ගුවන් තොටුපළේ අවසාන කාලේ කාගෝ ලෝඩ් එකෙන් 90%ක් තිබුණේ පළතුරු සහ එළවලු පිටරට යවන එක. ඒ මොකද ඒ ප්‍රදේශවලම දකුණ බස්නාහිර ඌව ප්‍රදේශවලින් මධ්‍යම ඒ සියලුම ප්‍රදේශවලින් තමයි මේ කෘෂිකර්ම අලුත් මේ පිටරට යවන්න අවස්ථාවක් ලැබුණා. ඒක මාලදිවයිනට, ඒක දුබායි වලට ගෙනියන්න අවස්ථාවක් ලැබුණා. නමුත් මේ ගුවන් තොටුපළ ඒක එහෙමම වහලා දානවට වඩා මම හිතන්නේ මෙච්චර මිලියන 210ක් වියදම් කරලා ඩොලර් මිලියන 210ක් වියදම් කරලා අවසානයේ ඒක නිකන් වහලා දානවට වඩා මම හිතන්නේ ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තනම් මීට වඩා හොඳයි කියලා හිතනවා. ඉතින් මේ අත්ත වශයෙන්ම මේ ගුවන්
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 4ක් තියෙනවා.
මේ ගුවන් තොටුපළේ ඉතාමත් වැදගත් වෙන කාරණේ තමයි භූමි ප්‍රමාණය වැඩි වෙනත් තැන්වල වගේ නෙමෙයි. ඒ නිසා මේ මා යෝජනා කරන ඔබතුමාට ශ්‍රී ලංකන් ගුවන් සමාගම මන්දන්න විකුණයිද කියලා, එසේ වෙතත් ඉංජිනේරු නඩත්තු අංශයක්, කුහුණු පාසලක්, එමත් නැත්නම් වෙන පෞද්ගලික අංශයට හරි ආරාධනා කරලා අමතර කොටස් නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ මේ මහා අමතර කොටස් නෙමෙයි, පොඩි අමතර කොටස් නිෂ්පාදනය කරන්න පොඩි තැන්වල කරන්න. ඒකට හොඳ අවස්ථාවක් තියෙනවා. ඊළඟට එයාක්‍රාෆ්ට් ස්ක්‍රැප් කියලා කියන එහෙම නැත්නම් ඩිස්මැන්ටල් එයාක්‍රාෆ්ට් පරණ මේ ගුවන් යාන ගලවන තැනක් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩාක් අවස්ථා තියෙනවා. මම දන්නේ ඇයි මේ ගුවන් තොටුපළ විකුණන්න කටයුතු කරන්න කියලා. විශේෂයෙන්ම මම ඊයර කියවලා බැලුවා මේ ගුවන් තොටුපළක් අපේ රටේ විකුණන්න පුළුවන්ද කියලා. මොකද අග්‍රාමාත්‍යතුමා කියලා තිබ්බා ගුවන් තොටුපළ විකුණනවා කියලා. ඉතින් සිවිල් ගුවන් සේවා පනතේ 8 වෙනි වගන්තිය යටතේ ඒක ප්‍රායෝගිකව විකුණන්න බෑ.
අනේ
ඔබතුමාගේ කාලය ගන්න මට විනාඩි 2යි තියෙන්නේ. එහෙමනම් මට කාලය දෙන්න.
ඒක වැරදි. අපි දීර්ඝ කාලීන බදු දෙනවා මිස අපි කිසිම දෙයක් විකුණන්නේ
නැහැ. හොඳයි
හොඳයි.
පාර්ලිමේන්තුවේ කීප වතාවක් මම විපක්ෂයට මතක් කරලා තියෙනවා අපි කිසිම ඉඩමක් අපි විකුණන්නේ නැහැ. හැම එකක්ම අපි බදු දෙන්නේ.
ඔව් ඒක එහෙම වුණොත් හොඳයි. එහෙම නැත්නම් ඒක ප්‍රායෝගිකව කරන්න බෑ. 9 වෙනි වගන්තිය යටතේ තියෙනවා ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් වෙන්න පුළුවන් වෙන කාට හරි දීලා ඒකට කොටි ත්‍රස්තවාදීන් ඇවිල්ලා මොකක් හරි ත්‍රස්තව කණ්ඩායමක් ඇවිල්ලා අතුලට රිංග ගත්තොත් එහෙම මුළු රටම ඉවරයි. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමා ඒ පිළිබඳව හොයා බලන්න කියලා ඉල්ලීමක් කරනවා. ඊළඟට මේ මම හිතන්නේ මේ ගුවන් තොටුපළ අද මේ ආකාරයෙන් විකුණන්න හරි පුළුවන් මම හිතන්නේ එදා අපි ඒ සඳහා ආයෝජනය කරලා තිබුණු නිසා මිලියන 210ක් වියදම් කරලා අද මේ රජයට හැකියාව තියෙනවා 1.1 බිලියන 1.1ට මේක විකුණන්න. ඒ නිසා ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් හැටියට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියක් හැටියට ඔබතුමා ඒක විකුණන එකට විරුද්ධ වෙන්න ඔබතුමා ඉදිරි වැඩසටහනක් ක්‍රියාත්මක කරලා ලාභය ලබන්න පුළුවන් ගුවන් තොටුපළ බවට පත් කරන්න කියලා මේ අවස්ථාවේ ඉල්ලීම කරනවා. ඊළඟට මම හිතන්නේ ඒ වගේම තමයි අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අද මේක අදාළ නැහැ. නමුත් පසුගිය කාලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩු ලැබපු ආයතනයක් බොහෝ දෙනා ඒ පිළිබඳව කතා කරා, දූෂණයන් පිළිබඳ කතා කරා, වංචා පිළිබඳ කතා කරා. නමුත් වසර දෙකක් ගත වුණා මේ අලාභය තවම අඩු කරගන්න බැරි වුණා. ඉතින් මේ වසර දෙක ඇතුළතදී අත වශයෙන්ම බැලුවොත් මේ ලෝකේ මේ සාමාන්‍යයෙන් ගුවන් සේවාවකදී වැඩිම වියදම යන්නේ 60%ක් පමණ වියදම යන්නේ ඉන්ධන සඳහා. ඉතින් මේ ඉන්ධනවල ප්‍රමාණය 50%කින් අඩු වෙද්දී අපිට අඩු කරගන්න බැරි වුණා. මේ අලාභය අඩු කරගන්න බැරි වුණා. ඒ නිසා මම හිතන්නේ ලොකු මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අසමත් මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අසමත් නිසා තමයි ඒගොල්ලන් මම හිතන්නේ විකුණන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ විකුණලා ඊළඟට විකුණලා ඒ තුලින් ලබන අලාභය බැලුවොත් එහෙම අපි මේ අර ඒ 350 ගුවන් යාන 7ක් පසුගිය කාලේ ඇනවුම් කරලා තිබුණා. ඉතින් ඒ කොන්ත්‍රාත් එක නවත්තන්න අද ගෙවන්න වෙලා තියෙනවා ගිලියන 112ක් මිලියන 112ක් ගෙවන්න වෙලා තියෙනවා. ඊට අමතරව ඒ පමණක් නෙමෙයි ඊළඟට ඒගොල්ලන් කියන ආකාරයට අපේ පරණ අර ඒරෝක්‍රැප් කියන සමාගම අපේ පරණ වෙච්චි ගුවන් යාන A330 ගුවන් යාන 4ක් තියාගන්න කියලා තියෙනවා, දීර්ඝ කරන්න කියලා තියෙනවා තව වසර 4කට. ඊළඟට ඒ 300 200 වර්ගයේ ඒ 330 200 වර්ගයේ ගුවන් යාන දැන් අපි මේ ළඟදී ලබාගත් ගුවන් යානයට වඩා පරණ ගුවන් යානාවක් මේ කොන්ත්‍රාත් එක වෙනස් කරොත් ඒක ලබා ගන්න කියලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව නැවතත් හිතලා බලන්න පසුගිය ඒ සැලසුමක් තිබ්බ පස් අවුරුදු සැලසුමක් ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ ආසියාවේ ප්‍රදේශයේ පමණක් ගුවන් යාන වෙනත් රටවල් වලට යන්න නැමේ. නමුත් මුළු යුරෝපයේම ඒ වගේම දීර්ඝ මේ ගුවන් සේවාවන්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට වෙන්න පුළුවන්, යුරෝපා රටවල් වලට වෙන්න පුළුවන්. අද අපි කනගාටුවෙන් කියනවා විශේෂයෙන්ම ගුවන් ගමන් එදා යුරෝපයේ රටවල් පැරිස්, ඒ වගේම රෝම් වල, මිලාන්, ඒ සියලුම තැන්වලින් අද ඒ සියල්ලක් ඉවත් කරලා තියෙනවා. ඒක අද ලන්ඩන් දක්වා පමණයි යන්නේ. ඒ පිළිබඳවත් අපි
ගරු මන්ත්‍රීතුමාගේ කාලය අවසානයි.
කනගාටුව ප්‍රකාශ කරන මට තව විනාඩියක් දෙන්න ගරු අමාත්‍යතුමනි. මේ මහිතන්නේ මේ අවස්ථාවේදී අපිට දැනන කාරණේ තමයි ආණ්ඩුව වෙනස් වෙන්න පුළුවන්. අමාත්‍යවරු ආණ්ඩුව ඇතුළෙත් වෙනස් වෙනවා. ඒ නිසා අපේ ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ නමුත් ඒකට අනුකූලව මේ ජාතික ගුවන් සේවා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න නැති එකේ ප්‍රතිවිකාග තමයි අද අපිට මුහුණ දෙන්න තිබිලා තියෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් ඔබතුමා ඒ සඳහා හරියට කටයුතු කළා, ඒ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලීම කරනවා. ඊට අමතරව අවසාන වශයෙන් ඔබතුමා කිව්වා අපේ ඔබතුමා විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් අමාත්‍යවරයෙක් හැටියට අපේ වෘත්තීය සමිතිය ආරක්ෂා කරයි කියලා අපි හිතනවා. ඉතින් පසුගිය සතියේ අපේ වෘත්තීය සමිතියේ ගුවන් යාන සමාගමේ සභාපතිවරයාව මොහන්දිරම් මැතිතුමාව එතුමාව වැඩ තහනම් කළා තියෙනවා. එතුමා ගේ කරපු එකම වරද්ද තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාඩි 10ක් දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් ධර්මසිරි සෙන්නේක ගරු අමාත්‍යතුමාට මල් මාලාවක් දාන එක. ඒ නිසා ඒ පිළිබඳව ඔබතුමා හොයලා බලන්න, ඔබතුමා හොයලා බලලා ඒ පිළිබඳව හොයලා බලලා එතුමා ඒ විශාල සේවාවක් අපේ පක්ෂයට කරපු සභාපතිවරයෙක් හැටියට එතුමාට නැවත සේවයේ පිහිටවන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීම කරමින් වන්නවතිනවා.
බොහොම ස්තුතියි.